ඔඩ ප්‍රීස් කතානායකවරයාගේ නිවේදන 2018 දෙසැම්බර් මාස 7 වෙනි බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 2ට පාර්ලිමේන්තු කටයුතු පින්බකාරක සභාවේ රැස්වීමක් මාගේ නිල කාමරයේදී පැවැත්මිට නියත බැවින් ඊට පැමිණ සහභාගී ලෙස සභික මන්ත්‍රී සියලු දෙනාට මෙයින් දැනුම් දෙනු ලැබේ. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති අති කටයුතු ඇමතිතුමා
කතනාගේ තුනේ 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009 සහ 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාතික ආරක්ෂා පිරිවෙන ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි. 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරක්ෂා පුත් සහ විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි. 2016 වර්ෂය සඳහා පරිපාලන අභියාචන මිනිස් අධිකාරියේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලන රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගෞරව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2016 වර්ෂය සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2013-2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
නයි කාරක සභා වාර්තා පිළිගැන්වීම අභ්‍යන්තර පරිපාලන රාජ්‍ය කර්මනාකල්පින්ද ආංශික අධීක්ෂණ සභාවේ වාර්තාව ඒ සභාපති ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමා විසින් ගරු ඒමියන් ගරු නිහාල් ගලප්පති මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම.
ගරු කතානායකතුමනි අභ්‍යන්තර පරිපාලන රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කරන ලද පළාත් පාලන ආයතන චන්දිමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ඒකීකාර සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
දැයි බොහොම සුතී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව සභාවේ සභාපති ගරු සුමන්දිර මැතිතුමා වෙනුවට ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම.
ගරු කතානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ යොමු කරන ලද එක වාර්ෂික ඇස්තමේන්තු පිළිබඳ හඳුන්වා දීමේ සටහනයි දක්වා ඇති ජාතික අයවැය දෙපාර්තමේන්තුව යටතේ පරිපූර්ණ සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සපයා ඇති අතිරේක ප්‍රතිපාදන පිළිබඳ සටහන්. 2. නිෂ්පාදන මදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන්. 3. විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන්. 4. රේගු ආඥා පනත යටතේ යෝජනාව. 5. සුරාබදු ආඥා පනත යටතේ නිවේදන. සහ 6. 2016 වර්ෂයේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම ලිපිලේඛනාදිය පිටපත් ගරු මන්ත්‍රීවරුන්ට සපයා ඇත.
පෙසම් පිළිගැනීම ගරු ටීබී ඒකනායක මැතිතුමා
ප්‍රසන්ට පේපර්ස
ගරු සභානායකතුමා
ගරු සංවර්ධන හා උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමතිතුමාගේ ප්‍රයෝජන සඳහා 2013-2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තා සහ 2008-14 දන්න ක්‍රම උපාය සංවර්ධන ව්‍යාප්ති පරතේ 3 වෙනි වගන්තිය 4 උපවගන්තිය 8 සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2014 දෙසැම්බර් මාස 7 වෙනිදා දිනයේ අංක අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන බව නියමයේ පිළිපත යෝජනාව.
ටිබී ඒකනායක මැතිතුමා පෙස්සම් පිළිගැන්වීම ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා
ගරු කතානායකතුමනි නිවිතිගල දොළොස්වල නහල් වතුර නිවස යන ලිපිනයෙහි පදිංචි අක්ෂිරි ගලගමගේ මහතාගෙන් ලැබුණු පෙස්සම මම පිළිගන්නවා.
ගරු බිමල් රත්නායක මැතිතුමා
ගරු කතානායකතුමනි සම්බුක්කන බෝධිරාජ රාම මාවත අංක 27A දරණ ස්ථානයෙහි පදිංචි එස් සුසිල් ප්‍රියන්ත මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්න.
ගරු මුජිබුර් රහමන් මැතිතුමා ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මැතිතුමා
ගෞරව සභානායකර් අවர்களே මட்டக்களப்பு முதலியார் வீதி இலக்க 34 இல் வசிக்கும்
திருமதி நிரூபா காந்தியசீலனிடமிருந்து கிடைக்கப்பெற்ற மனுவை சமர்ப்பிக்கின்றேன்.
මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා කර්මාන්තා වාණිජ කටයුතු ගරු අමැතිතුමාගේ ඇසීමට
මහනුව ගරු කථානායකතුමනි.
ගරු සභානායකතුමා
සර් I'm sorry again, sir, that earlier the gazette number I could not give properly. Sir, shall I mention the gazette number?
Yeah, please, yeah. You want to repeat the whole thing?
Yeah, 2048/32, 2048/31.
I see.
Those are the gazette numbers.
Okay. Please note, yeah.
I'm sorry, sir, father.
No, it's all right. මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙනවද ගරු සභානායකතුමා අපේ බුද්ධික පතිරණ මැතිතුමාගේ ප්‍රශ්නෙට? පළවෙනි ප්‍රශ්නේ.
Two weeks,
yeah. ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු අධ්‍යාපන මැතිතුමා ඇසින්. ගරු බන්දුල ගුණවාදන මැතිතුමා, ගරු මුදල්ලා ජනමාධ්‍ය මැතිතුමාගේ ඇසීමට.
ඔබ ප්‍රශ්නේ අසන කරු කතනයි තුනි.
සති දෙකක් කරු
මතු. අයව ඉවරෙන්න ඉස්සෙල් ලැබෙන්නේ
නැහැ. අර දවසේ සති දෙකක් ඕනේ
කියලා. ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා. නේ. ගරු චමින්ද විජේසිරි මැතිතුමා. නෑ he's not come. ගරු ටී රංජිත් ද සොයිසා මැතිතුමා. අග්‍රාම මැතිතුමා ජාත්‍ ප්‍රතිපත්ති ආර්ථික මැතිතුමා ඇසීමට.
Two weeks time, sab dekha.
Garu Mahindanand Alugyame Mettuma, not come. Garu Sridharan Mettuma. Deveni Vatya, Deveni Prasneya, Anka Deka, Udeshanta Gunasekara Garu Mettuma,
Vipakya. Mame Prasne Asana.
Hano Adha.
Mame Prasne Hano.
I'm tabling it.
Tabling, good. Hathara, Garu Udeprabhat Gambila Mettuma.
Mame Prasne Asana Garu Gatana Chuni.
Tabling it. Are you tabling Honorable Leader of the House?
Yes, yes.
Yeah, okay. Paha, Gauru Chaminda Vijayasiri Mettuma.
Mani, Chaminda Vijayasiri Mantri Tuma Venue Mange Prashya Hano.
One month.
Yeah. Hatha, Gauru Mahindanand Alugye Mettuma, Usa Sadhyapana Mettuma.
I'm tabling
it. Tabling.
Prashya Hano.
Atta Sridharan Mettuma. Yeah? Yeah, table it, please.
Yes, Sridharan Mettumagin, a prashna hano.
I'm tabling it.
Yeah.
Table it or read it, sir?
No, table.
Okay, thank
Second
you,
down, you always table.
Thank you.
Pradhana Katuitu Arambedi, Yojana Prima Dharandima, Eka Parliament Gaul Sabanayakutma? I'm sorry, but the Pistuna Deka Gaul Dr. Devananda Mettuma.
Nandri Gaurava Sabanaya Ravarhale. അനർത്ഥ മുഹാമിത്വ അമച്ചർ ഗൗരവ അനുവപ്രിയ ദർശന ജാപ്പാവളിടം കേൾപ്പതിനാണ് കേൾവി നമ്മുടെ നാട്ടിൽ കാലനിലൈ സീർകേടുകളാൽ ഏർപ്പെടും കടും കാറ്റ് കടും മഴ കാരണമാക അനർത്ഥ നിലമകൾ ഏർപ്പെട്ട് വരുകൊരു നിലയിൽ ഇവ തൊടർബിലാണ് മുന്നറിവിത്തുകൾ സിംഗള മറ്റും ആംഗല മൊഴികളിലേ വളിമണ്ഡലവിയൽ തിരക്കളത്തിനാൽ വഴങ്ങപ്പെട്ട് വരുവതായ കൂറപ്പെടുകൊണ്ട നിലയിൽ தமிழ் மொழியில் மாத்திரமே பரிச்சம் கொண்ட மக்களுக்கு காலநிலை சீர்கேடுகள் மாற்றங்கள் தொடர்பிலான உத்தியோகபூர்வ தகவல்கள் கிடைக்காததொரு நிலை ஏற்பட்டுள்ளது. வளிமண்டலவியல் திணைக்களத்தின் உத்தியோகபூர்வ இணையதளத்தை எடுத்துக்கொண்டாலும் இதே நிலைமையே காணப்படுகின்றது. வளிமண்டலவியல் திணைக்களம் இலங்கை என்ற தமிழ் மொழியிலான தலைப்பே எழுத்துப்பிழைகளுடன் காணப்படுவதுடன் தொடர் பயன்பாடு இன்றியும் முன்னறிவித்தல்கள் இன்றியுமே காணப்படுகின்றது. வளிமண்டலவியல் திணைக்களத்தில் இத்தகைய நிலைமை ஏற்பட தமிழ் தெரிந்த அதிகாரிகள் இன்மையே காரணம் என கூறப்படுகின்றது. அதாவது இத்திணைக்களத்துக்கு குறைந்தபட்சம் தமிழ் தெரிந்த அதிகாரிகள் நாலு பேராது இருக்க வேண்டிய நிலையில் குறிப்பிடப்பட்ட கடமைக்காக ஒருவருமே இல்லை என்றே தெரிய வருகின்றது. இத்தகைய நிலைமையினை மாற்றும் வகையில் வளிமண்டலவியல் திணைக்களத்திற்கு போதிய தமிழ் அதிகாரிகளை நியமிப்பதற்கும் தமிழ் மொழி மூலமான காலநிலை மாற்றங்கள் தொடர்பில் உடனுக்குடன் முன்னறிவித்தல்களை வழங்குவதற்கும் மேற்படி திணைக்களத்தின் தமிழ் மொழி மூலமான இணையதளத்தினை முறையாக செயல்படுத்துவதற்கும் நடவடிக்கை எடுக்க முடியுமா? எப்போது இந்த நடவடிக்கை எடுக்கப்படும் என்பதை அறிய தர முடியுமா? மேற்படி எனது கேள்விகளுக்கான பதிலை கௌரவ அமைச்சர் No, tomorrow.
යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු ආ දැන් ස්ටේට්මන්ට් යු හැව් ස්ටේට්මන්ට් යස් ගෝ
මේක අපේ මේ මන්ත්‍රීතුමාගේ 2017 මිරිජ්ජවෙල සූර්යවා මාර්ගයේ අඩි 100 පාර පුරුල් කිරීම අත්කරගත් ඉඩම් සඳහා වන්දි ලබා ගැනීම 2017 11 28 වෙනි දින පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේදී ගරු නිහාල් ගලප්පති මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් වන නිරීක්ෂණ පාද සදාන කරමි මිරිජ්ජවෙල සූර්යවා මාර්ගය 20 පාර මන්තිරු 6ක් සහිතව මන්තිරු 6ක් මේ පාර සහිතව කිලෝමීටර් 23.5ක් දුරක් සඳහා පුළුල් කිරීම සඳහා 2009 වර්ෂයේ සිට ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇති අතර ඒ යටතේ මන්තිරු 4ක් ඉදි කිරීම දේශීය බැංකු වරමුදල් ව්‍යාප්තිය මගින් හැටන් නැෂනල් බැංකුවේ ණය මත සිදු කෙරී ඇත හම්බන්තොට සහ සූරිය වැවසා යන ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙක තුළ ඉඩම් කැබලි 1958ක් ඒ සඳහා අත්කර ගැනීම සිදු කර ඇති අතර ඒ අතුරින් වන්දි ගිය යුතු ඉඩම් කැබලි සංඛ්‍යාව නම් පෞද්ගලික ඉඩම් කැබලි සංඛ්‍යාව 1534කි. මෙම මාර්ගයේ පුරුල් කිරීම අදාළව ඉඩම් අත්කර ගැනීමේ පනතේ දෙවැනි වගන්තිය නිකුත් කිරීම 2009/1/28 වෙනි දින 2009/4 පළවෙනි දින 2009/8/25 සහ 2010/11/15 යන දිනවලදී සිදු කර ඇත. එමෙන්ම 38 අතුරු විධානයේ යටතේ කඩිනමෙන් ඉඩම් අත්පත් කර ගැනීම සඳහා 2010/11/10 2011/1/31 සහ 2013/8/27 යන දින වල ගැසට් පත්‍ර පළ කර ඇත. මේ යටතේ කිලෝමීටර් 5 දක්වා වන කොටස පුළුල් කිරීම 2011 වර්ෂයේ පෙර සිදු කර ඇත. ඉතිරි කොටස පුළුල් කිරීම 2013 වර්ෂයේ ආරම්භ කර ඇති අතර 2015 වර්ෂය තුල අවසන් කළ යුතුව තිබිනි. කෙසේ වුවත් කුන්තරාත්කර විසින් ඉදිකිරීම් කටයුතු ප්‍රබාධ කිරීම හේතුවෙන් සංවර්ධන කටයුතු 2016 වර්ෂයේ දක්වාම සිදු වී ඇත. ඉඩම් අත්පත් කර ගැනීම පසුගිය රජය විසින් 2009 වර්ෂයේ ආරම්භ කර ඇති අතර වන්දි ගෙවීමද 2009/14 දක්වා වර්ෂවල සිදු විය යුතුව තිබුණි. මේ ගෙවන තිබේ 2009 ඉඳන් 2014 දක්වා. එසේ වුවත් අත්පත් කරගත් ඉඩම් සඳහා වන්දි ගෙවීම පසුගිය රජය කාලය තුළ සිදු වී නොතිබුණු අතර ඉඩම් සඳහා වන්දි ගෙවීම පිණිස අදාළ වටිනාකම් තක්සේරු කිරීම පවා උක්ත වකවානුවල තුළ සිදුවීමක් නැත. වර්තමාන රජය බලයට පත් වූ පසු අත්පත් කරගෙන ඇති ඉඩම් සඳහා ගෙවිය යුතු වන්දි ප්‍රමාණය ඇස්ටිමේන්තු කිරීම ආරම්භ කරන ලද අතර ඒ අනුව වන්දි ගෙවීම අවශ්‍ය ඇස්ටිමේන්තු ගත මුදල මිලියන 1992යි. දැන් පසුගිය ආණ්ඩුව කාලයේ මේක පවරගෙන තියෙනවා. සතයක්වත් වන්දි ගෙවන්නේ නැහැ ගරු කතා නායකතුමනි. මිලියන 1992ක් වන්දි ගෙවන්න තියෙනවා. පසුගිය ආණ්ඩුව කාලේ බලහත්කාරයෙන් මේ ඉඩම් පවරගත්තා. කිසිම තක්සේරුවක් නැතුව ඉඩම් පවරගත්තා බලහත්කාරයෙන්. 2015 වර්ෂයේ සිට මාගේ අමාත්‍යාංශයේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වාර්ෂිකව වෙන් කර ලැබෙන ප්‍රතිපාදන මත ඉහත අත්පත් කර ගැනීම සඳහා වන්දි ගෙවීම කටයුතු ආරම්භ නමුත් අපි ආරම්භ කළා තියෙනවා. මේ වන විට ඉඩම් කැපිලි 281ක් සඳහා මිලියන 376.2ක් වන්දි මුදල් ප්‍රමාණයක් ගෙවා නිම කර ඇති අතර තවත් ඉඩම් කැපිලි 128ක් සඳහා මිලියන 107.1ක බෞචර්පත් මහාමාර්ග අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත. ඒ සඳහා වන ප්‍රතිපාදන හා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති අතර ප්‍රතිපාදන හා මුදල් ලදබහාම අදාළ වන්දි ගෙවීම කටයුතු කරනු ලැබේ. ඊට අමතරව ඉතිරි ඉඩම් කැබලි 1125 සම්බන්ධයෙන් හම්බන්තොට සහ සූර්යවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වන්දි පරීක්ෂණ කටයුතු දැනට සිදු කරමින් පවතී. හිමිකම් තීරණය කර ඊට අදාළ වන්දි මුදල් තක්සේරු කොට වවුචර්පත් මෙම අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ පසු ගෙවීමේ කටයුතු සිදු කරන ලද බව සඳහන් කරමි. ඇත්ත වශයෙන්ම මේ හම්බන්තොට ප්‍රදේශයේ මන්තිරු 6ක පාරක් ඇත්ත වශයෙන්ම මන්තිරු 4ක් තිබෙනවා හොඳටම ඇති. නමුත් මන්තිරු 6ක් ඉඩම් පවරගෙන තියෙනවා. සතයක්වත් වන්දි ගිරණ නැහැ බලහත්කාරයෙන් හමුදාව දාලා. දැන් ඒ බර ඔක්කොම අපිට තමයි
උසුලන්න වෙලා තියෙන කරු කතා නැගතුම. නමුත් අපි ගෙවනවා අපි දැන් මිලියන 400ක් විතර ගෙවලා තියෙනවා.
හොඳයි ගරු මන්ත්‍රීමා ය.
මන්ත්‍රීතුමනි මම මේ පිළිබඳව මගේ කල්තබී යෝජනාවේදී ඉතාමත්ම සවිස්තර තමුන්නාන්සේට මේ පිළිබඳව කතා බහ කරා. ගරු රමිතුමනි 2017 10/1 ඉඳලා 10/31 දක්වා වැය ශීර්ෂ 248 පරිපූර්ණක සහන සේවා සහ හරි සේවස්ථා වෘත්තීය ව්‍යාපෘති යටතේ නිදහස් කළ අතිරේක ප්‍රතිපාදන අතිරේක ඇස්තමේන්තු 122කට තමුන්නාන්සේලා යොදවල තියෙනවා පුනරාවර්තන වියදම් රුපියල් කෝටි 750ක් එවැගේම ප්‍රාග්ධන වියදම් 351ක් කෝටි 1101ක් මෙන්න මේ තුල විදේශ ගමන් සඳහා කෝටි 2000කට වඩා වෙන් කළ තියෙන මෙතුමනි එනිසාම ඉල්ලීමක් කරන්නේ එවැගේම ප්‍රතිපාදන අංක 1092 වැය ශීර්ෂ අංක 118 යටතේ 2017 10 විශ්වාසන දින කුෂකර මාත්‍යංශයට ගත් හිස් ගොඩනැගිල්ලට රුපියල් 6 කෝටි 640,000ක් ප්‍රතිපාදන මේ පාරත් ලබා දීලා තියෙනවා. ඉනිසා ගරු ඇමතුමා ඉල්ලීමක් කරන්නේ කරුණාකරලා වසර 8ක් 9ක් 30 මේ මිනිස්සු මහා පරිත්‍යාගයක් කරලා දැන් මේ මිනිස්සු ජීවත් වෙන්න පදනමක් නැහැ කඹරනවා. ඉනිසා මේක
නමුත් ගරු කතාරාගේ පසුගිය ආණ්ඩුව කාලේ මේ ඉඩම් ප්ලීස් පසුගිය ආණ්ඩුව කාලේ ඉඩම් පවරගත් ආකාරයේ බැනවින් පැහැදිලි වෙනවා. බිලියන 1992ක් වටිනා ඉඩම් බලහත්කාරයෙන් පවරගෙන සතයක්වත් ගෙවල් නැහැ. දැන් ඒ
හොඳයි ඔබතුමා ඒක ගෙවන්න ඔබතුමා හොඳයි ගරු
අපි ගෙවනවා.
මේ මිනිස්සුන්ට ජීවිතේ දෙන්න
මෙතන. යැපෙන් හරි ගෙවනවා.
ඉල්ලි මෙච්චර.
හොඳයි බොමිතුටි ප්‍රධාන කළුතු ආරම්භිත යෝජනා පාර්ලිමේන්තුවේ සභානායකතුමා පළවෙනි යෝජනාව.
I move item 1 sir.
සභාවෙක්ගද?
අයි.
දෙවෙනි යෝජනාව ගරු සභානායකතුමා.
I move item 2 sir.
සභාවෙක්ගද?
අයි.
තුන්වෙනි යෝජනාව ගරු කේ මස්තර් කාද මස්තාන් මැතිතුමා. පැමිණ නැද්ද? නැහැ. විසර්ජන පනත් කෙටුම්පත 2018 කාරක සභා අවස්ථාව. පළවෙනි උපලේඛනයේ විශේෂ කාර්ය සභාවේ වාර්තාව සලකා බැලීම ශීර්ෂ 145 204 ශීර්ෂ 140 කඳුරට නව ගම්මාන යටිතල පාසුකම් ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ශීර්ෂ 145 204 232 සහ 326 බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ප්‍රවෘත්තෝපන නැවත පදිංචි කිරීම හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය ශීර්ෂ 157 සහ 236 ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය ශීර්ෂ 165 ජාතික ඒකබද්ධ සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය සලකා බැලීම පූර්වගා 10 සිට අපරභාග 12 30 දක්වාද අපරභාග 1 සිට අපරභාග 7 30 දක්වාද කපහැරීමේ යෝජනාව ගරු බිමල් රත්නායක මැතිතුමා ගරු ශ්‍රීනේසන් මන්ත්‍රීතුමා
ගෞරව சபாநாயகர் அவர்களே 2018 ஒதுக்கீட்டு சட்டமூல குழுநிலை விவாதத்தின் போது இன்றைய தினத்தில் விவாதத்திற்கு எடுத்துக்கொள்ளப்படுகின்ற அமைச்சுகள் மற்றும் அவற்றின் கீழுள்ள ஏனைய திணைக்களங்கள் மற்றும் நிறுவனங்கள் என்பவற்றின் இலக்கம் 140 145 204 232 326 157 236 மற்றும் 165 ஆகிய செலவின தலைப்புகளிலிருந்து சம்பிரதாயபூர்வமாக ஒவ்வொரு நிகழ்ச்சி திட்டத்திலிருந்தும் அனைத்து மீண்டு வரும் செலவினங்கள் மற்றும் மூலதன செலவினங்கள் என்பவற்றிலிருந்து 10 ரூபாவினை வெட்டிவிட வேண்டும் என நான் பிரேரணை
முன்வைக்கின்றேன்
கரு கதாநாயக துமணி அயவய விவாதே காரக சபா அவஸ்தாவேதி அத தினேதி விசேஷம் அமாத்தியாச ராசியாக திபனோ எக்கேதி த வேதகாத் எக விஷயாக் පදනම් කරගත්තු අමාත්‍යංශ රාශියක් ගැන විවාදයේ තිබෙනවා. සමා මගේ පැත්තෙන් වැඩිපුර කරුණු දක්වන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ලංකාවේ ජාතික ගැටලුවට අදාළව ජාතික සංහිඳියාවට අදාළව ඇති වී තිබෙන ගැටලු විසඳීම අරමුණු කරගෙන හදපු අමාත්‍යංශ තුනක් තිබෙනවා කරු කතානායකතුමනි. අද දිනේදී විවාද ලක් වෙන එකක් තමයි පුනරුත්ථාපන කටයුතු සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය. ඒ වගේම ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශ ජනාධිපතිවරයා යටතේ තිබෙන අනිත් එක තමයි රාජ්‍ය භාෂා අමාත්‍යංශය. ගරු කතානායකතුමනි, මේ අමාත්‍යංශ සම්බන්ධ විවාදෙදී කරුණු කීපයක් මා කැමැති මුලින්ම නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපන අමාත්‍යංශය යටතේ කියන්න. මොකද එය තමයි ප්‍රධානම අමාත්‍යංශය මේකේ තිබෙන. නමුත් මම ඊට කලින් මේක මුදල් සම්බන්ධ කාරණයක් නිසා මා කැමැති මේ අමාත්‍යංශ තුනේ මේ මුදල් කොහොමද රටේ ජනතාවගේ බදු මුදල් මේ වෙන් කළ දෙන බදු මුදල් කොහොමද මේ අමාත්‍යංශ භාවිතා කළ තියෙන කෙනෙක් පිළිබඳව මේ රටට කියන්නේ. මොකද ඔබතුමා කවුරුත් අපි දන්නවා උතුරු නැගෙනහිර උතුරේ ඇතිවෙච්ච ජාතික ගැටලුවේ ජාතික ප්‍රශ්නේ එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මා රටේ තිබෙන කොළඹ තිබෙන ආණ්ඩුවෙන් ඒ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සංවේදී නොවීම නොසලකා හැරීම ඒ පිළිබඳ කටයුතු නොකිරීම. දෙක, ඒ ප්‍රදේශ ආර්ථික වශයෙන් සංවර්ධනය නොකිරීම. තුන්වෙනි එක තමයි ජාතිවාදී දේශපාලන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග. දැන් ඒ නිසා අපි 30 අවුරුදු යුද්ධකින් බැටකාලා ලක්ෂ ගාණක් මැරිලා දෙමළ ජනතාවත් සිංහල ජනතාවත් මුස්ලිම් ජනතාවත් ඔක්කොම විනාශ වෙලා දැන් අවුරුදු 9ක කාලයක් අපි ගත කරලා තිබෙන යුද්ධයට පස්සේ. ඒ නිසා මම කියන්න කැමති මෙන්න මේ තත්ත්වයට දෙදී මේ අමාත්‍යංශ තුනට තිබෙනවා වෙන ඕනම අමාත්‍යංශකට වඩා විශාල වගකීමක් තිබෙනවා. මේ ඉතාම ගිනිගන්නා සුළු ජීවිත දහස් ගණනක් දීලා දැනට යුද්ධයක් පමණක් අවසන් කරන් තිබෙනවා අපි. ගැටලු ඉවර වෙලා නැහැ. ජාතිවාදය හැම පැත්තෙම තියෙනවා. ඒ නිසා මේ අමාත්‍යංශ තුනට තිබෙනවා අති විශාල වගකීමක්. නැවත ජාතිවාදය ඇති වෙන්නේ නැති වෙන්නට කරනවා වගේම මේ යුද්ධයෙන් බටකාපු සහ පීඩාවට පත් වෙච්ච දෙමළ සිංහල මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ මැදිහත්තේ උමනාවෙන් මැදිහත්තේ කාර්යක්ෂම මැදිහත්තේ. නමුත් ගරු කතානායකතුමනි, මම ඇත්තටම මේ පාර්ලිමේන්තුවට බලය තියෙනවා මම කියනවා මේ අමතුරු තුන් දෙනාම ජනාධිපතිවරයා ගැන තියෙන අමාත්‍යංශය ඇතුළුව පාර්ලිමේන්තුවට මම යෝජනා කරනවා අපිට බලය තියෙනවා මේ තුන් දෙනාම වහාම දැන් අස් කරන්න ඕනි කියලා. ගරු කතානායකතුමනි, මං කියන්නේ ආවත් වැඩක් නැහැ කියලා. නෑ, ඒක තමයි ආවත් වැඩක් නැහැ. මම මේකයි මතු කරන්නේ නැත්තේ. ආවත් වැඩක් නැහැ. මං කැමති නිසා පුටු වලට කතා කරන්න. කතානායකතුමා අඩු ගන්න මේක අහන් ඉන්නවනේ. රට අහන් ඉන්නවා. කිව්වට වැඩක් නැහැ. කවුද මේ ඇමතිවරු? කාරකය කොඩිය විතරයි. පුළුවන් නම් හොරකමක් කරගන්නවා. පුළුවන් නම් ටෙන්ඩරකින් ගසා කනවා. ඊට පස්සේ වෙන ජොලි කරනවා. ඒ නිසා රට සහ කතානායකතුමාගේ මූලිකත්වයේ තිර නිසා මම කතාව කරන මම කැමති පුටු වලට කියන්නේ ඔය බොරු ඇමතිතුන්ට කියනට වඩා. ගරු කතානායකතුමනි, ඔබතුමා බලන්න මම මුලින්ම කියන්න කැමති නැවත පදිංචි කිරීමේ පුනරුත්ථාපන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රගතිය. එම අමාත්‍යංශයට 2017 අයවැයේදී අපි වෙන් කර දුන්නා මිලියන 19782ක් වෙන් කර දුන්නා. එය තමයි වෙන් කර මුදල. නමුත් අවසානයේ ලැබිලා තියෙන්නේ මිලියන 10,167යි. දැන් මේ මුළු මහත් උතුරු නැගෙනහිර මහා දැවැන්ත පීඩාවෙන් ජීවත් වෙන ජනතාව වෙනුවෙන් මිලියන 19,000ක් වෙන් කරාට ඒකෙන් 50% ලැබුණේ, භාගය ලැබුණේ. ඒ ලැබිච්ච මිලියන 10,167න් දැන් මේ ඇමතිවරයා
incorrect, I want to correct that later. Totally incorrect.
මම කිව්වේ නෑ නේ ගතානායකතුමා. මම කිසිම ෆැක්ටර් එකක් කිව්වේ නෑ එතුමා මේ නැගිටලා කලින්ම. I will tell you. I will explain.
Yeah, you can.
ගරු කතානායකතුමනි, මම එක කියන්නම්. එතුමගේ පිළිතුරු කතාවට උත්තර දෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. තව ගොඩාක් තියෙනවා. මම මේ බොහොම පොඩි දෙයක් මේ කිව්වේ. ගොඩාක් නැගිටලා ඉන්න වේ ඔබතුමා නැගිටින්න පටන් ගත්තා. ඒක තමයි ඒක පෙන්වන්න. Be calm. ගරු කතානායකතුමනි, 2017 සැප්තැම්බර් මාසේ 30 වෙනකොට මේ කියන්නේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 30 වෙනකොට මෙතුමාගේ අමාත්‍යාංශය වියදම් කළා තිබෙන්නේ මේ වෙන්කර තිබෙන මුදලේ. සැප්තැම්බර් 30 වෙනකොට මේක රාජ්‍ය භාණ්ඩාගාරයෙන් අප වෙත ලබා මේ පාර්ලිමේන්තුවට ලබා දෙන ලේඛන. මුදල් අමාත්‍යාංශයෙන් ලබා දීලා තියෙන ලේඛන සියලුම අමාත්‍යාංශ ගැන තියෙනවා. සාමිනාද නමතුමාගේ අමාත්‍යාංශ ගැන පමණක් නෙමෙයි. මේ වෙන්කරපු මිලියන් 10,167 නුත් වියදම් කළා තිබෙන්නේ ගරු කථානායකතුමනි මිලියන් 6000කට ආසන්න මුදලක් විතරයි. වෙන්කරපකරු මිලියන් 4000ක් වෙන් කළා නැහැ. 149ක් තමුන්නාසේ වෙන්කරම මුදලෙන් වෙන් කළ වියදම් කළා නැහැ. තමුන්නාසේ මොකටද අමතකම කරන්නේ? කලින් කරන් හිටපු වැඩේ කරන්නකො. ඊට පස්සේ ගරු කථානායකතුමනි ඊළඟ අමාත්‍යාංශය. ඒක තමයි ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය. මේක තියෙන ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශයට වෙන් කළා තිබෙනවා ගිය අවුරුද්දේ මිලියන් 3532ක්. මේ අතිශය වැදගත් අමාත්‍යාංශය. මේ රට ගිනිතියපු ප්‍රශ්නයක් විසඳන්න හදපු අමාත්‍යාංශය. තෝ ජනාධිපතිවරයා තව ගොඩක් කඩත් එක එකත් අරන් තියෙනවා. මිලියන් 3532ක් වෙන් කරන් තිබෙනවා. හැබැයි ලබාගෙන තිබෙන 325යි. ඒ 325න් ගරු කථානායකතුමනි වියදම් කළා තියෙන 99යි. ජනාධිපතිරක අමාත්‍යාංශයේ වෙන්කර මුදලින් 91ක් මේ සැප්තැම්බර් 30 වෙනකොට වියදම් කළා නැහැ. අස්වෙන්න ඕන. තමන් ජනාධිපති වශයෙන් බැරි නම් තමන් යටතේ තියෙන අමාත්‍යාංශයෙන් වැඩ කරගන්න. මොකද්ද ජනාධිපතිකම? මොකද අපිට ගරු කථානායකතුමනි අපිට මේ පුද්ගලයා වැදගත් නැහැ. අපි බලන්නේ තනතුර දිහා පමණයි. ඒ තනතුරේ ඉන්න කෙනා තනතුර සඳහා උපයා ගන්න ඕන. ජනතාව ජනවාරි 8 වෙනි දා ඡන්ද දීලකෝ ඔය ජනාධිපති කරන අපි කැමති කියලා එතුමා දැනගන්න ඕනේ. ඒක පුහු කරලා පෙන්නන්න. හැම කෙනෙක්ම තමන්ට හැම වෙන තනතුර උපයා ගන්න ඕන. ලැජ්ජ වෙනවා අපි. මොනවාද මේගොල්ලෝ මේ කරන්නේ මේ අතිශය වැදගත් ප්‍රශ්න වලට? ඊට පස්සේ කරු කථානායකතුමනි පොතුමා බලන්න. ඊළඟ අමාත්‍යාංශය නැෂනල් ඉන්ටග්‍රේෂන් එක මම කලින් කිව්වේ නැෂනල් කොයිස්ටෙක්ස් තියෙනවා. ඒකෙත් එහෙමයි. ඒකේ මිලියන් 1063ක් වෙන් කළා තිබෙනවා. ඒක ලැබිලා තියෙන මිලියන් 474යි. ඒකෙත් සැප්තැම්බර් මාසේ 30 වෙනකොට ඊට පස්සේ යම් කිසි මුදලක් වේදන් කළා ඇති. නමුත් 55%ක්ම වේදන් කළා නැහැ. ඒ නිසා කරු කථානායකතුමනි මා ඊට පැහැදිලිව කියන්නේ මේ අමතුරු මොනවද මේ කරන්නේ? මම කියන්නේ මුදල් නාස්ති කරන්න කියලා නෙමෙයි. මේ මුදල් වෙන් කළ තිබෙන්නේ ජනතාවගේ දැවන ගැටලුවලට. මේ කාර්යාලයේ ඉන්න නිලධාරී මහත්වරු මේවට විවිධ ව්‍යාපෘති 100 ගණන් හදලා ඒ හදන්නත් මුදල් වේදන් කරලා මේ පාර්ලිමේන්තුවට අපොත් අච්චු ගහලා එවලා විශාල වශයෙන් වේදන් කරලා තමයි මේ මුදල් වෙන් කිරීම කරන්නේ. අපි මෙතන පාර්ලිමේන්තුව රැස්සලා මේවා ශීර්ෂයෙන් ශීර්ෂයට වෙන් කරන මුදල්. හැබැයි බලන්න අදාළ ප්‍රධානම ඇමතිවරයා බන්ධනාගාර නැවත පදිංචි කිරීම ඇමතිවරයා ජනාධිපතිතුමාට තිබෙන අමාත්‍යංශ මේ එකක්වත් අදාළ ප්‍රශ්න වෙනුවෙන් 150ක්වත් මුදල් වේදන් කළ වැඩ කරලා නැහැ. ඒ නිසා මම ඒකයි කිව්වේ මේගොල්ලන් මේ ප්‍රශ්නය පිළිබඳව මේ ප්‍රශ්නත් එක්ක සෙල්ලම් කරනවා. ඒක ගැන බරක් නැහැ කියලා. ඒ වගේම කරු කථානායකතුමනි ඒ නිසා ඇත්තරම ගත්තොත් එහෙම දැන් අපි මේ කරන මුදල් වෙන් කිරීමත් තේරුමක් නැහැ. එච්චර ගිනි ගන්න ප්‍රශ්නකදී තමුන්නාසල පුළුවන් නම් මොකුත් නොකර ඉන්න. එච්චර ගිනි ගන්න ප්‍රශ්නකදී උතුරේ තියෙන ප්‍රශ්නය වගේ තමුන්නාසල මොනවත් කරන්න නැහැ කියලා හරි පැහැදිලි. ගරු කථානායකතුමනි ඊට අමතරව ගත්තොත් 2009 යුද්ධ අවසන් වෙලා අවුරුදු 9ක් වෙනවා. නමුත් අපි තවමත් ගත්තොත් යාපනයේ දිස්ත්‍රික්කයේ අපිට තොරතුරු ලැබී තිබෙනවා. සුබසාධන මධ්‍යස්ථාන 29ක පුද්ගලයන් 3000කට ආසන්න ප්‍රමාණයක්. තවමත් අවතැන්ව සිටිනවා. එතන යුද්ධෙන් අවුරුදු 10 වෙනි අවුරුද්දට අපි මේ යන්නේ. එතන 10 වෙනි අවුරුද්ද වෙනකොටත් අපිට ඒ අවතැන් වී තිබෙන 3000කට ආසන්න ප්‍රමාණය නැවත පදිංචි කරන්න බැරි වෙලා තිබෙන එකෙන්ම පේනවා. මොකද මේක ප්‍රශ්නයක් වශයෙන් එතකොට තිබෙනවා කියන එකනේ. තවමත් යුද සරණාගතයන් ඉන්නවා. ඒ නිසා අපි දැනගන්න කැමැති අමතිතුමාගේ කතාවේදී මෙන්න මේ අවතැන් කර තිබේ. තවම සරණාගත කඳවුරු සුබසාධන මධ්‍යස්ථාන 29ක ඉන්න මේ 3000 වෙනුවෙන් මොකද්ද ඔබතුමා ගන්න බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ගය කියලා. ඒ වගේම තමයි අපි දන්නවා උතුරේ යුද වකවානුවේදී LTTE සංවිධානයේ විශාල වශයෙන් ඉඩම් අල්ලගෙන තිබුණා. රජයට අයත් ඉඩම් සහ ජනතාවට අයත් ඉඩම් ඒවා LTTE කඳවුරු පිහිටවල තිබුණා. අද හමුදාවට ඉවත් වෙන්න කියන කට්ටිය ඒ කාලේ LTT ඉවත් වෙන්න කියලා කිව්වේ නෑ. නමුත් හමුදාව LTT යි දෙක. එසා අද එදා LTT එක වෙනුවෙන් විවිධ කටයුතු කළා ජාතිවාදී ලෙස කටයුතු කරපු සමහර දෙමළ දේශපාලනඥයන්ගේ හඬ නෙමෙයි අපිට නියෝජනය කරන්නේ. නමුත් අපි පැහැදිලි දන්න දේ තමයි හමුදාව උතුරේ ජනතාවට අයිති විශේෂම ජනතාවට අයිති පුද්ගලික ඉඩම් දැනට අපිට ලැබී තිබෙන තොරතුරු අනුව ජනතාව සතු ඉඩම් අක්කර 5128කට ආසන ප්‍රමාණයක් තවමත් හමුදා භාරයේ තිබෙනවා. එතකොට ආරක්ෂක අංශ වශයෙන් ඒ අනිවාර්යම අවශ්‍යද කියන එක පිළිබඳව ආරක්ෂක අංශ වල අදහසත් ඒ වගේම ජනතාවගේ අදහස් කියන මේ දෙකම බලලා යම්කිසි ඉඩම් ප්‍රමාණයක් කියනවා නම් මේවා දෙන්න බෑ මේවා අතිශය වැදගත් ආරක්ෂක වශයෙන් කියලා අපි කියන්නේ තමුන්නාසික අමාත්‍යාංශයට වගකීමක් තිබෙනවා. ඒ වෙනුවට වහාම රජයේ ඉඩම් ඒ ජනතාවට ලබා දෙන එක. දැන් තමුන්නාසලා බලන්න ගරු කථානායකතුමනි දැන් ලං ආණ්ඩුව විකුණන්න යනවා බදු දෙන්න යනවා දීවර වරායවල් 10ක් 11ක්. විහා ගලපති ප්‍රතිතුමා කියනවා දීවර වරායවල් 11ක්. මේ දීවර වරායවල් පිළිලා තිබෙන්නේ යුද්ධමය වශයෙන් අතිශයම වැදගත් ආරක්ෂක වශයෙන් අතිශය වැදගත් ස්ථානවල. මොකද ඔක්කොම කලපු ආශ්‍රිතව ගොඩක් ඒවා තිබෙන්නේ ඉතාම වැදගත් තැන්වල. දැන් තමුන්නාසලා ඒවා ආරක්ෂක අදහස් මොනවත් නැතුව ඉල්ලන දේශීය හෝ විදේශීය ඕන කෙනෙක්ට දෙනවා. ඒ තමයි තමුන්නාසක ප්‍රතිපත්ති. තමුන්නාසලා බයි මේ පුංචි මිනිස්සුන්ගේ ඉඩම් ප්‍රශ්නයට ආවට පස්සේ ඒකට ලොකු ආරක්ෂක කතා කියනවා. ඒ නිසා තමයි අමිතවතුමාට අපි කියන්නේ මේ ඉඩම් අක්කර 5128ක් ජනතාවටයි තියව ජනත හමුදා භුක්ති විඳිනවා. හමුදාවට අත්‍යවශ්‍ය ඒවා මොනවද කියලා මම හිතනවා හමුදාව කෙසෙල්ව වන්නයි කංකුම් වන්නයි අවශ්‍ය නැහැ. හමුදාවට අවශ්‍ය ආරක්ෂක දේවල් හමුදාව සතුව තිබෙනවා ආරක්ෂක වශයෙන් ඉතාම ශක්තිමත් දේවල්. ඒ නිසා ඉඩම් අල්ලගෙන කුඹුරු කරන්න යරෝ මේවා කරන්න නැතුව එවැනි ඉඩම් ආරක්ෂකාර්ථයෙන් එතරම් ප්‍රයෝජනයක් නැතිව ජනතාවට දෙන්නත් අනිත් ඉඩම් ඒ වෙනුවට දෙන්න පුළුවන් ඉඩම් තමුන්නාසක අමාත්‍යාංශය මැදිහත් වෙලා නැත්නම් තමුන්නාසට බැරි නිසා වෙන පුළුවන් කෙනෙක්ට හරි දීලා කරන්න කියන ඉල්ලීම අපි තමු කරනවා. නැත්නම් මේවා හැමදාම ඉඩම් ප්‍රශ්නය කියලා මේක දේශපාලන ප්‍රශ්නයක් වශයෙන් උත් ඊට පසුව ඒක ජාතිවාදී ප්‍රශ්නයක් වශයෙන් උත් පාවිච්චි කරනවා. මේක හිඟන්නක තුවාල කරගෙන තියෙනවා ජාතිවාදයේ අදගාන. ඒක. ඒ වගේම මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමති කරු කථානායකතුමනි ඉන්දියාවේ ඉන්නව ලක්ෂයකට වැඩි සරණාගතයන් පිරිසක් අපත් ඒ සඳහා මැදිහත් වුණා. අපිත් ඒ කඳුර වලට ගියා. මේ පාර්ලිමේන්තුව අපි මතක් කරන්න ඕන රත්නශ්‍රී වික්‍රමනායක අගමැතිතුමා අද එතුමා ජීවිතුන් අතර නැති වුණත් ඒ මමත් රාමලිංගම් චන්දසේකර මන්ත්‍රීතුමාත් ඒ ඉන්දියාවේ කඳුර වලට ගිහිල්ලා ඒගොල්ලන්ට 28500කට පුරවැසි භාවය තිබුණ නැහැ. අපි ඒ සම්බන්ධ පනතක් හදලා මේ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් දාලා ඒ ආයට ඒ 28500ක් වෙච්ච ඉන්දියාවේ හිටපු පුරවැසි භාවය අහිමි ඒ ශ්‍රී ලාංකේය ජනතාවට පුරවැසි භාවය ලබා දීමේ කටයුත්ත අපි කරා 2008 වගේ යුද්ධයේ ඉතාම තදින් ගිය වකවානුව. ඒ කටයුත්තදී එවකට හිටපු අග්‍රාමාත්‍ය රත්නශ්‍රී වික්‍රමනායක මහත්තුමා ඒ කටයුත්ත ඉතා හොඳින් කරා. අපි එතුමා මතක් කරන්න ඕනේ හොඳ දේ හොඳයි කියලා කියන්න ඕන නිසා. නමුත් දැන් ඒ යුද්ධ ඉවර වෙලා දැන් මේ මිනිස්සු එන්න කැමති. දැන් ටික ටික එනවා ඔක්කොම ලැන එකක් නැති වෙයි. ඒගොල්ලන් එහේ අවුරුදු 30ක් විතර ජීවත් වෙලා තියෙන නිසා. නමුත් ඒ එන අයට තමුන්නාසලා කියනවා එනකොට තමුන්නාසලා රෙඩ් කාපට් දාලා පිළිගන්නම් කියලා. මට හම්බ වුණා කරු කථානායකතුමනි එහෙම ආපු 40 දෙනෙක් කිලිනොච්චේදි මෑතකදී. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි ඔවුන්ට ආවට පස්සේ ඔවුන්ට දෙන්නේ එක් ඉඩම් අක්කර භාගයයි. ඔවුන්ට හරියාකාරයේ සහන ලැබෙන්නේ නැහැ. ඒ ඔවුන්ට ආදායමක් නැහැ. ඒ නිසා වුන් ඉතාමත්ම ලංකාවත් නැති ඉන්දියාවත් නැති තත්ත්වයකට පත්වලා තිබෙනවා. ඒ නිසා අපි ඒගොල්ලන්ට එන්න කියනවා නම් 30 අවුරුදු යුද්ධකින් පස්සේ ඒගොල්ලන්ට අයිති එන්න මේ රට. ඒක ලබා දිය යුතුයි. ඊට පස්සේ තේ තමයි කරු කථානායකතුමනි ඔබතුමා දන්නවා විශේෂයෙන්ම උතුරු පළාතේ මේ ඉඩම් සම්බන්ධ ප්‍රශ්නේ හරි බරපතල එකක්. ඒක තමයි රජයේ ඉඩම් මිනිසුන්ගේ සින්නක්කර ඉඩම් ඒ වගේම රජයේ ඔප්පු වලින් දුන්නු ඉඩම් යුදවකවානුව කාලෙදි LTT සංවිධානය විසින් Tamanට කැමති අයට බෙදලා දීලා තිබෙනවා. දැන් අයිතිකාරයා ඒ ගමේ නැහැ. එයා කොයි යුද්ධෙන් මැරලා නැත්නම් එයා රටින් ගිහිල්ලා ඒ ඉඩම LTT සංවිධානය සහ විවිධ පුද්ගලයන් විසින් වෙන පුද්ගලයන්ට බෙදා දීලා තිබෙනවා. ඒක විශාල ගැටලුවක්. දැන් ඇත්ත අයිතිකාරයා අවිල්ල ඉන්නවා වෙන කට්ටියක් පදිංචි වෙලා ඉන්නවා. ඒ වෙන කට්ටිය කියන්නේ තායි සාමාන්‍ය මිනිස්සුමයි. විශාල ගැටලුවක් ඇතන තිබෙනවා. නමුත් අමාත්‍යාංශය පැත්තෙන් හෝ ආණ්ඩුව පැත්තෙන් ඒ ගැටලුව සංකීර්ණ ගැටලුවක් විසඳීමට මැදිහත් වීම ඉතාම දුර්වලයි. අනිත් කරුණ තමයි මේක තමයි විශේෂම කාරණේ. මෙතන දූෂණයක් තිබෙනවා. මගේ දැනීම හැටියට ගරු කතානායකතුමනි 2013 දැන් LTT සංවිධානය කරපු දේවල් සම්බන්ධව මෙතන වග කියන්න කෙනෙක් නැහැ. නමුත් 2013 යුද්ධ ඉවරුණාට පස්සේ අපිට පැහැදිලි වගකීමකින් කියන්න පුළුවන් කරුණු රාශියක් තිබෙනවා. කිලිනොච්චියේ ඒ වගේ ප්‍රදේශවල නිලධාරීන් සමහර නිලධාරී සමහර ප්‍රාදේශීය ලේකම්වරු නැවත වතාවක් අර රජය මගින් ඉඩම් ඔප්පු දීලා තියෙද්දී ඒ පුද්ගලයාගේව අයින් කරලා වෙන වෙනත් පුද්ගලයන්ට අත යට ගනුදෙනු හරහා දීලා තිබෙනවා. අද මේක විශාල ගැටලුවක්. ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා රජයෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් LTT සංවිධානයේ කාලේ ඉඩම් දුන්න එක වෙනම සලකා බලන්න. විශේෂම යුද්ධය අවසන් වුණාට පස්සේ රජයේ නිලධාරීන් කටයුතු කරන රජයේ විදියට. නමුත් ඔවුන් අත යට ගනුදෙනු මාර්ගයෙන් වෙන අයගේ ඉඩම් දීලා තිබෙනවා තවත් පුද්ගලයන්ට. ඒසා සුවිශාල ගැටලු ඒ ප්‍රදේශවල ඇති වෙලා තිබෙනවා. මේ ගැටලු නොවිසඳීම විසඳන්න නැති එක හැම වෙලාවම රටට දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කරනවා. ඒ වගේම මම දැනගන්න කැමතියි ගරු කතානායකතුමනි අදාළ ඇමතුමාගෙන් දැන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශේෂයෙන්ම යුද්ධයෙන් වැන්දඹුවන් ගැන කවුරුත් කතා කරනවා. යාපනයේ පමණ 45,000ක් ඉන්නවා, උතුරේම 90,000ක් ඉන්නවා කියලා කවුරුත් මේ ඉලක්කම කියනවා. හැබැයි මේ වැන්දඹුව ගැන කතා කරාට ඒකට උත්තරයක් කවුරුත් යෝජනා කරන්නේ නැහැ. මම විශ්වාස කරනවා අපි දන්නා තරමින් ඒ ප්‍රදේශවල ජනතාව අපිට කියපු දේවල් අනුව මේ 90,000ම වැන්දඹුවන් වශයෙන්ම හැමදාම ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඉතාම තරුණ කාන්තාවන් තරුණ අම්මලා ඒගොල්ලන් අවුරුදු 20 22 දී වැන්දඹුව බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒගොල්ල සති පූජාව කරන්න ලෑස්ති නැහැ. අද නූතන ලෝකෙ ඉගෙනගත්ත ගෑනු ළමයි ඒගොල්ලෝ. දැන් ඒගොල්ලන් විවාහ වෙන්න ලෑස්ති සමහර අය අපිට. එතකොට ඒ වෙනුවෙන් තමුන්නාසල මුකුත් කතා කරන්නේ 90,000ක් ඉන්නවා කියලා කිය විදිහට ඉන්නවා. දැන් අපි දන්නවා ශ්‍රී ලංකා හමුදාව පැත්තෙන් ගත්තොත් ඉතාම හොඳ දෙයක්. මම දන්නේ මොන ආණ්ඩුවෙන්ද කරේ කියලා. මොන ආණ්ඩුවෙන් කරත් එක හොඳයි නෑ හොඳ කියන්න ඕන. හොඳ දෙයක් කළා. ඒක තමයි කරු කතානායකතුමනි ඔබතුමා දන්නවා යුද හමුදා සොල්දාදුවෙක්ගේ බිරිඳ යුද හමුදා විවාහක සොල්දාදුවෙක් මිය ගියොත් අයගේ ඔහුගේ බිරිඳට ඒ විශ්‍රාම අටුම ලැබීමේ ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒ කාන්තාවේ වැන්දඹුව යුද හමුදා වැන්දඹුව නැවත විවාහ වුණොත් ඇයට වැටුප නැති වෙනවා අර සොල්දාදුවා. එතකොට එක පැත්තකින් අවුරුදු 25 දී 22 දී විතර මහත්යත් නැති වෙලා ජීවත් වෙන්න මාර්ගෙකුත් නැහැ. වෙන කෙනෙක් අසාද බැන්තොත් වැටුප නැති වෙනවා. ඒ නිසා අපි දන්නවා ගොඩක් යුද හමුදාට සම්බන්ධ පවුල්වල අයට සිද්ධ වුණා, ඒ කාන්තාවන්ට සිද්ධ වුණා වෙනත් අය සමග විවාහ වෙන්න. මොකද මේ සමාජයේ කාන්තාවකට අසාද බැඳලත් ජීවත් වෙන්න අමාරුයි ආරක්ෂිතව. ඉතින් තරුණ වැන්දඹුවක් විවාහ නොවී ඉන්නවා කියන්නේ ඒක මහ විශාල කරදරයක් ඒ මිනිස්සුන්ට. ඒ නිසා රජයේ තීන්දුවක් ගත්තා ඒ නැවත විවාහ වුණොත් වැටුප අහිමි වෙනවා කියලා තිබිච්ච පදනම වෙනස් කරලා දැන් දෙනවා භාගයක්. දැන් ඒ කාන්තාවට නැවත විවාහ වෙන්න පුළුවන්. ඇයට තමන්ගේ පැරණි සාමි පුරුෂයාට ලැබිය යුතු ඒ වන්දියෙන් විශ්‍රාම වැටුපෙන් භාගයක් ලැබෙනවා. ඒ නිසා අපි දන්නවා ගොඩක් තරුණ වැන්දඹුවන් යුද හමුදාවේ ඔවුන් නැවත විවාහ වෙලා තිබෙනවා. ඒක මනුෂ්‍ය අයිතිය. දැන් තමුන්නාසලා උතුරේ මිය ගියපු ඒ LTT සංවිධානය වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. LTT නැද්ද කියලා අදාළ නැහැ. මම දැන් මිනිස්සුනේ ඔක්කොම ඉන්නේ. දැන් LTT එකක් නැහැනේ. දැන් ඉන්නේ ඔක්කොම මිනිස්සු. ඒ නිසා දැන් මෙන්න මේ වැන්දඹු කාන්තාවන්ගේ ඉලක්කම කීකේ ලෝකෙ වටේ යන්නේ නැතුව මේ 90,000ට මොකද්ද කරන්නේ? අපේ නම් යෝජනාව තමයි විවාහ වෙන්න කැමතියට අකමැතියට කරන්න දෙයක් නැහැ. විවාහ වෙන්න කැමතියට තමුන්නාසල අමාකාරක උන්ට නැවත ඒ නැවත පවුලක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන ආර්ථික සංස්කෘතික එහෙම සහන ලබා දීමේ වැඩක් ආරම්භ කරන්න. ඒගොල්ලන්ගෙන් අහන්න ඒගොල්ලෝ කවුද කියලා දන්නවා ප්‍රාදේශීය ලේකම්ලා. ඒගොල්ලන් නැවත විවාහ කරන යම්කිසි ආධාරයක් කරන්න. යම්කිසි ශක්තියක් දෙන්නේ මිනිසුන්ට. ඒගොල්ලෝ හැමදාම අවුරුදු 22 දෙනා මහත්තරුනේ දැන් 30යි. තව අවුරුදු 40ක් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම දේවල් කරන්න කියන ඉල්ලීම අපේ තිබෙනවා. ඒ වගේම අපි දැනගන්න කැමතියි යුද්ධයෙන් හානියට පත් වෙච්ච ආගමික ස්ථාන කොච්චර තියෙනවද? ඒ ආගමික ස්ථාන වලට තමුන්නාසලා මොනවද කරන්න හදන උදව් කියන එක. මොකද අපි දකිනවා ඒ උදව් වලදී ජාතිවාදී ආගම්වාදී පදනමකින් තොරව උදව් වෙන්න ඕන. හයිය හත්තියේ තියෙන විදිහට නෙමෙයි සාමාන්‍ය පදනමකින් උදව්ව ලැබෙන්න ඕන. ඒ නිසා මොකද මිනිස්සු ආගම් අදහනයි ඉන්නවා, වැඩිපුර ආගම් අදහන් නැති කට්ටියක් ඉන්නවා. නමුත් මිනිස්සු ආගම විශ්වාස කරනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ සංස්කෘතික අවශ්‍යතාවයක් ඒක. තමුන්නාසලා ඒ පැතිවල චිත්‍රපටි ශාලා නාට්‍ය ශාලා හදලත් නැහෙනි. මිනිස්සු සංස්කෘතික ජීවිතයක් කියලා තියෙන ඔච්චරයි. ක්‍රිස්මස් එකයි ওই පූජා ටිකයි දිවාලි ওই ටික විතරයි තියෙන්නේ. වෙන වෙන කල්චර් එකක් ඒ හදලා නැහෙනි. ඒ නිසා අඩු ගානේ මේවා සම්බන්ධව හොයලා බලන්න කියලා ඉල්ලා කරනවා. මම දැනගන්න කැමති අමතරගේ පිළිතුරු කතාවේදී 2017 අවුරුද්දේදී මේ ආගමික ස්ථානවල මේ තමුන්නාස කොච්චර මුදලක් වෙන් කළා තියෙනවද දැනගන්න කැමති අදාළ ඇමතිවරු මාර්ගයේ. ඊට පස්සේ කරු කතානායකතුමනි උතුරේ ආපු ලොකුම ප්‍රශ්නේ තමයි නිවාස ගැටලුව. ඔබතුමා උතුරේ සංචාරය කළා තිබෙන ඕනතරම් ඔබතුමා දකින්න අපි 2009 යුද්ධය අවසන් වෙච්ච කමන් ගියාම එකම එක ගහසක් එකම එක ගහක්වත් තිබුණ නැහැ. කොලාතු තියෙන ඔක්කොම කරටි වලින් කැඩිච්ච තල් ගස් තමයි තිබුණේ. විශාල යුද්ධයක් තිබුණේ. ගෙවල් තිබුණේ නැහැ. මුලතිව් වගේ ගත්තොත් මම හිතන්නේ සම්පූර්ණ සියල්ල ඩෝසර් වෙලා තිබුණේ. ඩෝසර් කරලා තිබුණේ. ඒ නිසා නිවාස අවස්ථාවේ කවුරුත් දන්නව තමුන්නාසලා තඳුනගත්තා. ඒතරේ නිවාස 65000ක් හදන්න බාරගත් අමාත්‍යංශය තමයි පුනරුත්ථාපන බන්ධනාගාර අමාත්‍යංශය. අපි ගියවතාවේ කතාවෙත් අපි කිව්වා මේ අමාත්‍යංශයෙන් මේ ගෙවල් හදන්න ගිහිල්ලා අර ප්ලාස්ටික් නැත්තම් ෆයිබර් ගෙවල් හදන්න ගිහිල්ලා ඒකේ වංචා කරන්න ගිහිල්ලා විශාල ප්‍රශ්නයක් ඇති වුණා. ජනමාදල වාර්තා වුණා. මේ පාර්ලිමේන්තුවේ කතා වුණා. අවසානයේ දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ගරු කතානායකතුමනි 2015 මේ ආණ්ඩුව ආවේ. අවුරුදු 3ක් මේ අමාත්‍යංශයේ මේ ඇමතිතුමා ඇතුළු කඩනා පොල් ගාලි වරලා දැන් 2018 දී මේ නිවාස 50000 පවරකට තියෙනවා තවත් අමාත්‍යංශයක. මම හිතන්නේ ජනාධිපතිවරයාට තියෙන අමාත්‍යංශයක. උතුරේ මිනිසුන්ට ගෙවල් හදලා දෙන්න තමයි තමුන්නාස තිබිච්ච ලොකුම වැඩේ. තමුන්නාස ඒක මිත්තල් කම්පැනිත් එක්ක එකේ එකේව කරන්න ගිහිල්ලා ඒක කරගන්න බැරි වුණා. අවසානයේ දැන් ඒක 2018 දී ජනාධිපතිවරයාගේ අමාත්‍යංශයට පවරලා තියෙනවා. හැබැයි ජනාධිපතිවරයාගේ අමාත්‍යංශයට පවරුවටත් අපිට තියෙන බය තමයි ජනාධිපතිවරයාගේ අමාත්‍යංශයේ ගිය අවුරුද්දේ මූල්‍ය ප්‍රගතිය 9%. ඒ නිසා අපිට සාමිනාදන් මැතිතුමාද සිරිසේන මැතිතුමාද කියලා ප්‍රශ්නයක් නැහැ. තමුන්නාසල මේ ගෙවල් හදන්නේ නැහැ කියලා කියන්නේ එතන විශාල සමාජ අසාධාරණකු සිද්ධ වෙනවා. ඒවා නැවත වතාවක් ජාතිවාදයට පාවිච්චි වෙනවා. ඒ නිසා තමුන්නාසගේ අසාර්ථකභාවය මේ අමාත්‍යංශයේ නිලධාරී මහත්තුරු සමහර අයගේ අකාර්යක්ෂමතාව සහ අමානුෂිකත්වය. ඔබතුමාලා ගිහිල්ලා බලන්න මිනිස්සු ජීවත් වෙන්නේ නිකන් සෙල්ලංගවලල වගේ ඒවයි. විශේෂයෙන්ම වන්නි පළාතේ මිනිස්සු ජීවත් වෙන්නේ ඉතාමත් අමාරුවේ. ඒ වගේම වණ්ඩිය පමණක් නෙමෙයි. යුද්ධෙන් අවතැන් වෙච්ච ජනතාව ඉන්නවා පොළොන්නරුවේ දිස්ත්‍රික්කයේ ගම්මානවල, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මානවල, පුත්තලම් දිස්ත්‍රික්කයේ ගම්මානවල. මම තමුන්නාසගේ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ගරු කතානායකතුමනි ඒවකට හිටපු ලේකම්වලට කිව්වා ජාතික සමගියේ ප්‍රතිමූර්තියක් වශයෙන් ඒ ගම්මානවලත් පොළොන්නරුව පුත්තලම අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ගෙවල් කීපයක් හරි හදන්න පටන් ගන්න කියලා. මොකද මේක හැම වෙලාවෙම අපිට පේනවා යම්කිසි ජාතිවාදී අනාථ කණ්ඩායමක් මේ ජාතිවාදය පාවිච්චි කරනවා. කට්ටියක් යාපනයේ බේසලා ඉන්නවා, කට්ටියක් කොළඹ බේසලා ඉන්නවා. එතකොට මේ දෙගොල්ලෝ කතා කරන් කරන්නේ මේ. නැත්තම් දෙගොල්ලොටම මොකුත් ප්‍රවෘත්තියක් නැහැ, Facebook එකේ දාන්න දෙයක් නැහැ. ඒ නිසා දෙගොල්ලොම කතා කරන් තමයි මේ ජාතිවාදී වැඩේ කරන්නේ. ඒ නිසා අපි තමුන්නාස දැනගන්න කැමති තමුන්නාසේ ගෙවල් තමුන්නාසේ හොඳ ගෙදරක ඉන්න ගම. තමුන්නාසේ තමුන්නාසේ අයිති සහ මම දන්නේ නිල නිවස පාවිච්චි කරනවාද කියලා තමුන්නාසේ හොඳම නිවසක ඉන්න ගමන් තමුන්නාසේ මේ ඉතාම දුප්පත් මිනිසුන්ගේ ආපු සල්ලි ටිකෙන් ගෙවල් හදලා දුන්නේ. තමුන්නාසේ ඉතිහාසගත වෙන්නේ කොහොමද? තමුන්නාසේ මේ ගෙවල් හැදුවා නම් ඒ මිනිස්සු තමුන්නාසේගේ ඡායාරූපයක් ඒ හැම ගෙදරකම ගහගනි. අද වෙලා තියෙන්නේ මොකක්ද? තමුන්නාසේ අසාර්ථකමතිවරයෙක් විදියට ජනාධිපතිවරයා පාරම් තියනවා ගෙවල් 50000 ව්‍යාපෘති. ඒ වගේම තමයි කරු කතානායකතුමනි ඒක නැති වුණේ දූෂණය නිසා. ගෙවල් හදන බැරුණේ දූෂණය නිසා. ඒ වගේම තමයි තමුන්නාසගේ අමාත්‍යංශලා දාලා මම ගිය වතාවෙත් විශාල විවේචනයක් කරා තමුන්නාසගේ කොළඹ 3 කාලීල් ප්‍රදේශයේ ගොඩනැගිල්ල දූෂිත ගනුදෙනු සම්බන්ධ. නමුත් තමුන්නාසලා ඒවා කරා. මේ ආණ්ඩුව දූෂණය ගැන කතා කරන්න දූෂණය නතර කරන්න ආවට දැන් මම දන්නේ නැහැ මොකද්ද අන්තර්ජාතික ආයතනය කියලා. නමුත් අද උදේ මම දැනගත්තේ ලංකාව ලෝකේ දූෂිත රටවල් 4න් එකක් බවට නම් කළා තියෙනවා කියලා යම්කිසි රටකින්. ඉතින් මම හිතනවා තමුන්නාසගේ මේ න්‍යාසියා ප්‍රතියත් ඒ රෑන්ක් එක ගන්න විශාල දායකත්වයක් දෙන්නේ නැති කියලා. අර මහ බැංකු වංචාව ඇතුළුව. ඒ වගේම මේ කාල්විල් ප්‍රදේශයේ ගොඩනැගිල්ල අමාත්‍යංශයේ ගොඩනැගිල්ල ගත්ත එක සම්බන්ධව අපි දන්න තරමින් දැනට මූල අපරාධ කොට්ටාශේ සහ අල්ලාස් කොමිසමේ දෙකේම විමර්ශනක් සිද්ධ වෙනවා. මම නැවතත් අගය කරනවා ඒ තමුන්නාසකේ වංචනික ගනුදෙනුව, තමුන්නාසක අමාත්‍යාංශයේ වංචනික ගනුදෙනුව නතර කරන්න මහන්සි වෙච්ච හිටපු තමුන්නාසක අමාත්‍යාංශ හිටපු ඒ ගණකාධිකාරී මහත්වරු සම්බන්ධ. ඒ වගේම කරු කතානායකතුමනි, දැනුත් අපිට තියෙන තොරතුරු අනුව තමුන්නාසක පෞද්ගලික ලේකම්වරයා, ඒ වගේම තමුන්නාසක අමාත්‍යාංශ අතිරේක ලේකම්වරේ, මම යම්කිසි වගකීමක් එක කියන්නේ පුද්ගලයන්ට අපහාස කරන්නට අවස්ථාවක් නැහැ. නයිබු ජීන් කියන අතිරේක ලේකම්වරයා, ඒ වගේම තමුන්නාසක පෞද්ගලික ලේකම්වරයා ඔවුනුත් මේ ගනුදෙනුවට, දූෂිත ගනුදෙනුවට සම්බන්ධ කළ විශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙනවා. අපි තමුන්නාසට කියනවා තමුන්නාසක පත් කරපු කෙනා පෞද්ගලික ලේකම්, අතිරේක ලේකම් තමුන්නාසක අමාත්‍යාංශයේ ප්‍රධානී. සමන් තමුන්නාසට කියනවා තමුන්නාසගේ මට්ටමින් ඔවුන් නිර්දෝෂී කරන්න පුළුවන් එක විදියක් තියෙනවා, ඒගොල්ලන්ගේ බැංකු ගිණුම් ප්‍රසිද්ධ කරන්න. අඩු ගානේ තමුන්නාසේ වාර්තාවක් කරන් බලන්න, නැත්තම් පාර්ලිමේන්තුව ලබා දෙයි. මොකද ඒ ගොන්නගිල්ලේ ප්‍රශ්නේ සම්බන්ධ දැනටමත් යනවා අති විශාල වංචාවක්. පොඩි ගානක් නෙමෙයි, මම නැවත කියන්නේ නැහැ ඒ ගැන. ඒ වගේම තමයි කරු කතානායකතුමනි, තමුන්නාසේක මේ ස්වාමිනාද නැමැතුමාගේ අමාත්‍යාංශයට තිබෙනවා ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව කියලා එකක්. ඒ කියන්නේ මිනිස්සු සුළු වැරදිවට සම්බන්ධය නැවත පුනරුත්ථාපනය කරන තැනක් තිබෙනවා දෙපාර්තමේන්තුව. මං ගිය වසරේ ආවේදී කිව්වා, අවුරුද්දකට කලිනුත් කිව්වා, මේ දෙපාර්තමේන්තුවට හරි නිලධාරියෙක් ආයතන ප්‍රධානීෙක් පත් කළා නැහැ. තමුන්නාසේ දාලා තියෙන්නේ තමුන්නාසේගේ වැඩ බලන මට්ටමින් තමුන්නාසේ දාලා තියෙන්නේ ඒ තමුන්නාසේගාර ගොන්නගිලි ගනුදෙනුවටම සම්බන්ධ වෙච්ච දූෂණ චෝදනා එල්ල වෙච්ච පුද්ගලයෙක් තමයි මේ ආයතනට දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දෙපාර්තමේන්තුවට ස්ථිර ප්‍රධානීෙක් වැඩ බලන අය නැතුව ස්ථිර ෆුල් ටයිම් ප්‍රධානීෙක් දාන්න කියලා ඉල්ලීම කරනවා. මේක වැදගත්. මොකද පුනරුත්ථාපනය කියන එක තමුන්නාසේට තියෙන ලොකු දෙයක්. හැබැයි අද වෙලා තියෙන දේ තමයි කරු කතානායකතුමනි, සිරගත වෙන අයගෙන් බන්ධනාගාර වෙන අයගෙන් 60% මද්‍යව වැරදි සම්බන්ධ අය, ඒ අයගෙනුත් සැලකිතු පිරිසක් එක අවස්ථාවකට වඩා බන්ධනාගාරගත වෙච්ච අය සමහර අය ඉන්නවා කියලා කියනවා, 10 වතාවක් විතර බන්ධනාගාරගත වෙච්ච. ඒ නිසා තමුන්නාසේට මේවා විසඳන්න තමයි මේ දෙපාර්තමේන්තුව දීලා තිබෙන්නේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සුළු වැරදි කරන අයව හදලා නිවැරදි කරලා ඉදිරිපත් කරන තමයි තමුන්නාසේ තිබෙන්නේ ප්‍රජා සෝදන දෙපාර්තමේන්තුව. ඉතින් මේවා සම්බන්ධව තමුන්නාසේගේ හරි අවධානයක් යොමු වෙන්නේ නැහැ කියන එක පැහැදිලි. ඒ වගේම මම දැනගන්න කැමතියි තමුන්නාසේගේ පිළිතුරු කතාවේදී මේ බන්ධනාගාරවලට කුඩු ගංජා ගේන එක වළක්වන්න ගෙනලා තියෙනවා මිලියන 24ක් වේදන් කළා ස්කෑන් යන්ත්‍ර 4. මම දැනගන්න කැමතියි මේ ස්කෑන් යන්ත්‍ර 4 හරියාකාරව පරීක්ෂා කරනවද, මේකට පුහුණුවක් තියෙන නිලධාරීන් පාවිච්චි කරනවද, යොදලා තියෙනවද. මගේ දැනීමේ හැටියට මට බන්ධනාගාරයෙන් ලැබිච්ච තොරතුරු අනුව මේවත් එක්ක හැප්පෙන නිලධාරීන් දෙතුන් දෙනෙක් ඉන්නවා මට විරුද්ධව. ඔවුන් කියන්නේ ඒ ස්කෑනින් මැෂින් තමුන්නාස ගෙනාවට ඒවට නිසි පුහුණුවක් ලැබපු නිලධාරීන් දාලා නැහැ කියලා. ඒ නිසා ඉහළ නිලධාරීන් සමහර අය මේ කුඩු බිස්නස් එක බන්ධනාගාරේ වෙන එකට කැමති නිසා මෙහෙම කළා තියෙනවා කියලාත් යම්කිසි මතයක් ඒ අවංකව කටයුතු කරන නිලධාරීන් තුල තිබෙනවා. ඒ වගේම තමයි කරු කතානායකතුමනි, මේ අමාත්‍යාංශය යටතේ තිබමයි දේශපාලන පරිගණීම් සම්බන්ධයවත් තිබෙන්නේ. දැන් මීට කලිනුත් අනුර දිසානායක මන්ත්‍රීතුමා මේ කාරණේ මීට අවුරුද්දකට පමණ කලින් මතු කළා. ඒක තමයි මැතිවරණ වකවානුව තුලත් ඊට කලිනුත් විශේෂම රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය තුළදී දේශපාලන වශයෙන් යම් යම් හිරිහැරට ලක් වෙච්ච අයට වන්දි ලබා දී. ඒක වන්දි ලබා දීම ප්‍රතිපත්ති වශයෙන් අපි පිළිගන්න ලබා දිය යුතුයි. නමුත් දැංගලා තියෙන දේ තමයි අපි කරුණු කාරණා සහිත ඔප්පු කළා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ලැබිච්ච ලිපිකණු 1800කට තමයි දැන් තමුන්නාසලා කඩිමුඩියේ මේ පළාත් පාලන ඡන්දට කලින් දැන් වන්දි දෙන්න විශාල මහන්සියක් දරනවා. දරු කතානායකතුමනි, මේ රටේ කිසිම ක්‍රමයක් නැහැ පක්ෂ මූලස්ථාන වලින් ලිපිලේකන අරගෙන වන්දි ලබා දෙන්න. එහෙනම් පක්ෂ මූලස්ථාන ගත්තොත් පක්ෂ මූලස්ථාන ගොඩක් තියෙනවා. අනික එක්සත් ජාතික පාක්ෂිකව පමණක් නෙමෙයි රාජපක්ෂ පාලනය ඇතුලේ හිංසාවට පීඩාවට ලක් වුණේ. ජනතාන්ත්‍රික සමාජිකොත් විශාල වශයෙන් ලක් වුණා. වෙනත් දේශපාලන කණ්ඩායම්වලත් ලක් වුණා. සිවිල් පුද්ගලයෝ ලක් වුණා. ඒ නිසා අපි අවධානය කළා කියනවා පක්ෂ මූලස්ථාන වලින් එන ලයිස්තු වලට කැබිනට් මණ්ඩලය පාවිච්චි කරගෙන වන්දි ලබා දෙන්න යෑම ගියොත් එහෙම ඒක ඉතා වැරදි, ඉතාම බරපතල වැරද්දක් කියලා. අනික දැන් තමුන්නාගේ ඡන්දයක් ළඟ තියෙන නිසා අපි මැතිතුමා කොමසාරිස්තුමාටත් මේක අවධානය යොමු කරනවා. මැට්බේක අනිවාර්ය වශයෙන්ම දේශපාලන අල්ලසක් වෙන. මොකද තමුන්නාසලා හරියට දේවල් නොකරම තමයි වන්දි සාධාරණව ලැබෙන්නේ ඕන කෙනෙක් සජ්ජාතික පාක්ෂිකෝ ටිකක් ඔතන ඇති. මම නැහැ කියන්නේ නැහැ. හැබැයි එයාටත් ලබා ගන්න බැරි වෙනවා තමුන්නාසම දූෂිතාකාරයෙන් කරන්න ගියාම. අපි ඔප්පු කළා පෙන්නවා මේ ලේකණාවල සිරිකොතෙන් කිය. මේක මේ ලේකණාවේ සිරිකොතෙන් කියන අපි ඔප්පු කළා පෙන්නවා මීට මාස ගානකට කලින් කරපු සාකච්ඡාව මේ විවාදක. ඒ නිසා නවත පදිංචි කිරීම අමාත්‍යාංශය සම්බන්ධ විවාදෙදී ඔය කරුණු ප්‍රමාණය මම කියන්න කැමැති තවත් කරුණු ගණනාවක් ඉදිරිපත් කරන්න තියෙන නිසා. ගරු කථානායකතුමනි, දැන් විශේෂයෙන් මම කැමැති උතුරු ප්‍රදේශයේ සම්බන්ධ පොදු ගැටලු ප්‍රමාණයක් කියන්න. ඔබතුමා දන්නවා අද උතුරු පළාත යුද්ධයෙන් අවුරුදු 9කට පස්සේ විශේෂයෙන්ම තවම ගත්තත් වෙනත් ප්‍රදේශවලත් ඒ ප්‍රශ්නේ තිබෙනවා. මහා මාර්ග අමාත්‍යතුමත් ඉන්නවා. නමුත් විශේෂයෙන්ම ප්‍රධාන පාරවල්ලින් ඇතුළට ගියා. තාමත් තියෙනවා 800 ගණන් වල පාරවල් වගේ පාරවල්. ඒ කියන්නේ ප්‍රධාන පාරවල් ඒවා. ගම්මාන 100 ගණනකට යන තියෙන පාරවල්. ඒවා එකක්වත් ප්‍රතිසංස්කරණය කරන්න වැඩපිළිලක්වත් අඩු ගානේ බොරු බෝඩ් එකක්වත් ගහලා නැහැ. බොරු මුල් ගලක්වත් තියලා නැහැ. ඒ කියන්නේ කරන්නෙම නැහැ කියන්නේ. එකක එතකොට ඉතාම දුෂ්කර ප්‍රදේශ තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කයේ තුල වන්නි පළාත තුල මේ තත්ත්වය ඉතාම බරපතලයි. මොකද පාර හදුවේ නැත්තම් මිනිසුන්ගේ අනිත් ඔක්කොම දේවල් අමාරුයි. ඒ වගේම තමුන්නාස මිනිසුන්ගේ අත්‍යවශ්‍ය දේවල් ගැන සංවේදී වෙන්නේ නැහැ. දැන් අපි දකලා තියෙන එකක් තමයි ඔය මුලතිව් දිස්ත්‍රික්කේ තියෙන ඉතාම ප්‍රසිද්ධ පාලමක් වට්ටුවාකල් වගේ මං හිතන්නේ මගේ මං හරියට කියනවා දන්නේ නැහැ වට්ටුවාකල් පාලම කියලා. ඒක කොහොමත් අබලන් තත්ත්වෙ තිබුණේ. දැන් අපි දැක්ක ළඟදී රූපහන්ලා පෙන්වන ඒ පාලම ගිලා බහැලා. මොකද ඒකෙන් තමයි මුලතිව් ප්‍රධාන නගරයත් අරිත් ගොඩබිම සම්බන්ධ කරන්නේ. දැන් ඒක ගිලා බැස්සට පස්සේ දැන් මාර්ග ගමනාගමනයේ පවා අවුලලා තිබෙනවා. ඉතින් මම ඒක කියන්නේ උතුරේදී මේ හැම ප්‍රශ්නයක් එතරම් තමයි ඔය LTT නායකයා ඝාතනය කරා කියලා කියන ප්‍රදේශය ඔය. එතකොට ඔය හැම දෙයක්ම මතක තියාගන්න අර දකුණට කිරි උතුරට කැකිරි කියන එක තමයි ජාතිවාදය පාවිච්චි කරන කට්ටියගේ තර්කය. අපි කවුරුත් දන්නවා දකුණෙත් සාමාන්‍ය ජනතාවට කැකිරි උතුරෙත් සාමාන්‍ය ජනතාවට කැකිරි කියලා. නමුත් උතුරේ ජාතිවාදය අදින කෙනා කියන්නේ නෑ දකුණට ඔක්කොම තියෙනවා උතුරට තමයි නැත්තේ කියලා. මම නැවත කියනවා ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්ක තවමත් මොනරාගල. මුලතිව් කියලා නොච්චි නෙමෙයි. ඌව පළාත තමයි ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්ක පළාත. ඒ නිසා නමුත් මේ හැම දෙයකින්ම ජාතිවාදයට උඩගෙඩි ලැබෙනවා. ඒ වගේම මම දැනගන්න කැමතියි මේ ආණ්ඩුවෙන් ගරු කථානායකතුමනි ජාතික ප්‍රශ්නේ විසඳන්න පුළුවන් එක විදියක් තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ කරන එක. අත්‍යවශ්‍යයි ඒක. ආර්ථික සංවර්ධනයක් කරන එක. දැන් යුද්ධ වල අවුරුදු 3 අවුරුදු 9ක් වෙනවා. තමුන්නාස උතුරේ පටන් ගන්න තිබෙන කර්මාන්ත ශාලාව මොකක්ද කියලා කියන්නේ? මැදවැච්චෙන් උඩට පටන් ගන්න තියෙන කර්මාන්ත ශාලාව මොකක්ද කියලා කියන්නේ? තමුන්නාසලා තංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පටන් ගන්නේ නැහැ. අවුරුදු දැන් 9ක් වෙනවා. තමුන්නාසවල 3ක් වෙනවා. පරන්තන රසායන කර්මාන්ත ශාලාවක් තියෙන එකක්වත් පටන් ගරගෙන නැහැ. ඊට පස්සේ ගත්තොත් එහෙම මන්නාරම් වරායක් තිබෙනවා. ඒක දියුණු කරොත් එහෙම විශාල ආර්ථික වශයෙන් වාසි ඉන්දියාවේ ආසන්න වරායන් වලට කුඩා වරායක් විදිහට දියුණු කරන්න පුළුවන්. තමුන්නාසර ඒවා ගැන හිතලවත් නැහැ. KKS ගුවන්තොටුපළ බලලා තියෙනවා. මට මේ ඩග්ලස් සමිතුමා කියලා තියෙනවා ඉස්සර ඒ පලාලි ගුවන්තොටුපළෙන් තමයි ඒගොල්ලන් ඉන්දියාවට ගුවන්ගෙන් ගියෙත් කියලා. මම හිතන්නේ 80 ගණන් වල වෙන්නේ නැති. හැබැයි දැන් පලාලි ගුවන්තොටුපළ යුද්ධ නිසා විවිධ දේවල් වලට ලක් කළා හමුදා ගුවන්තොටුපළක් වුණා. නමුත් දැන් ඒක සිවිල් ගුවන්තොටුපළක් වශයෙන් ගොඩ ගන්න පුළුවන්. තමුන්නාසලයේ ඇසස්මන්ට් එක ගන්න ඉන්දියාවට බාර දුන්නා. මතක තියාගන්න ඉන්දියාව ගන්නවා මිසක් කිසි දෙයක් හදන ආණ්ඩුවක් නෙමෙයි. ඉන්දියාව පොරේට හැම දෙයක්ම ගන්න එකක්වත් හදන්නේ නැහැ. ඉතින් පලාලි වල එයාපෝට් එක හැදුවනම් එතනින් ගමනාගමනය පහසු වෙනවා. ගමනාගමනය විශාල වශයෙන් පහසු වෙනවා. රැකියා ලැබෙනවා. තමුන්නාසල යහපාලනය සංහිඳියාව හදන්න හදන්නේ මෛත් ජනාධිපතිවරයා අගමැතිවරයා අතර දේශපාලන කතාවලින්ද? මේක කර්මාන්තයක් පටන් අරගෙන නැහැ. ප්‍රධාන ඒවා මන්නාරම් වරාය, KK සිමෙන්ට් එක, පරන්තන් කෙමිකල් එක, නව කර්මාන්තයක් එකක්වත්. දැන් යාපනේ ගත්තොත් ලංකාවේ උගත්ම තරුණ ප්‍රජාව ඉන්න දිස්ත්‍රික්කයක්. උගත්ම. ඉතාම ඉහළ පරිගණක දැනුමක් තියෙනවා. තමුන්නාසල අඩු ගානේ එක BPO එකක් පටන් ගන්න තියෙනවා. KPO එකක් පටන් ගන්න තියෙනවා. කතා කරන්නේ ඔක්කොම ඩිජිටල්. දෙන්නේ අර සාමාන්‍ය කොල්ලෝ කෙනෙක්ගේ 1000 ටෝක්ස් දෙන්නේ. නිකන් විසිල් විතරයි බල්ටි නෑ තමුන්නාසලා. විසිල් ගහනවා බල්ටි නෑ අර සාමාන්‍ය තරුණයෙක් කියන විදියට. මේ මොකුත් කළේ නෑ. ඒතර සංහිඳියා වැදෙන්නේ කොහේද? උතුරේ මනුස්සයට කන්න ඕන දරුවන්ට අනාගතයක් ඕන. ඒ නිසා තමුන්නාසක පැත්තෙන් ගත්ත මම කලින් කවගේ ඉඩම් ඔප්පු ටික දීලා නෑ. අවුරුදු 10ක් වෙනවා. ඊට පස්සේ ඉතුරුලා තියෙන ගැටලු තාමත් තියෙනවා හරියාකාර විසඳන්නේ නැති ඒවා. හරියාකාර රජයේ මැදිහත්ලා විසඳන්න ඕන දේවල්. විශේෂයෙන්ම අපි කවුරුත් දන්න දෙයක් තමයි ඉන්දියානු ධීවර ආක්‍රමණ ප්‍රශ්නය. හොඳයි කතානාගතුමනි. එතකොට දැන් තමුන්නාසලා ඒ ප්‍රශ්නේදී තමුන්නාසලා කොහොමද කටයුතු කරන්නේ? තමුන්නාසලා ඉන්දියාවට බයෙන් කටයුතු කරන්නේ. අපි කියන්නේ ඉන්දියාවත් එක්ක ගහගන්න කියලා නෙමෙයි. ඇටි වේ බොහෙට. අපි අහන්න කැමති ඉන්දියාවයි පකිස්තානය අතර තියෙන මේ ගැටලුව කොහොමද විසඳන් තියෙන්නේ? ඉන්දියාවේ ධීවරයෝ පකිස්තාන මුහුදට යන්නේ නැහැ. 1947 වෙනකම් මේගොල්ලෝ එක රටක්. හැබැයි ඉන්දියාව දන්නවා පකිස්තානට මුහුදට ගියොත් මොකද්ද වෙන්නේ කියලා. ඒගොල්ලෝ ඒකට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරලා තියෙනවා. කිලෝමීටර් 5කට පෙර ඉන්දියන් පකිස්තාන් මුහුදු සීමාව ඒගොල්ලන් යම් සංඥා ක්‍රමයක් දාලා තිබෙනවා. ඉන්දියන් බෝට්ටු වලට දීලා තියෙනවා යම්කිසි විශේෂ එලාම් පද්ධතියක්. හැම බෝට්ටුවටම ඒතරේ ඒගොල්ලෝ දන්නවා පකිස්තාන් මුහුදට ගියොත් ආයි එන්නේ නැහැ, ඉන්න වෙන්නේ නැහැ කියලා. හැබැයි ලංකාව සම්බන්ධව තමුන්නාසක පැත්තෙන් එහෙම යෝජනාවක්වත් එහෙම දෙයක් කරෙන්නේ නැහැ. ඒ නිසා විශාල වශයෙන් අපේ ධීවර කටයුතු සම්බන්ධව ගලපති මන්ත්‍රීතුමා කියනවා කෝටි 5000ක වගේ මත්ස්‍ය අස්සන්නක් අපේ රට නැති වෙනවා කියලා. ඒක නැති වෙන්නේ මතක තියාගන්න. ඉතාම දුප්පත් උතුරේ ධීවරංග නැති වෙයි. උතුරේ ධීවරංග නැති වෙයි. ඒ නිසා කරු කතානායකතුමනි මා උතුරේ පොදුවේ ජනතාවගේ ප්‍රශ්න වලට අමතරව මම කරුණු දෙක තුනක් කියන්න කැමතියි. උතුරේ ජීවත් වෙන කුඩා ජන කණ්ඩායමක් තමයි සිංහල ජනතාව. ඒතර මේ සිංහල ජනතාවට දාලා ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම එකක් දෙකක් පමණක් කියන්න බලාපොරොත්තු වෙනවා ලැබිලි තියෙන වෙලාව ඇතුළේදී. ඒක තමයි විශේෂයෙන්ම උතුරු පළාතේ ජීවත් වෙන විශේෂයෙන්ම වවුනියා දිස්ත්‍රික්ක ජීවත් වෙන මුලතිව් දිස්ත්‍රික්ක කොටසක ජීවත් වෙන සිංහල ජනතාව සැලකිත ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ අද තියෙන එක ගැටලුවක් තමයි සිවිල් ආරක්ෂක සේවයේ ඉන්න ගුරුවරුන්ගේ ගැටලුව. ගරු කතානායකතුමනි යුද්ධය පැවතිච්ච වකවානුවේදී මේ ප්‍රදේශවල පාසල් විශේෂයෙන්ම සිංහල පාසල්වල වැඩිපුර උගැන්නුවේ මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හිටපු ගුරුවරු. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හිටපු නිලධාරි. ඔවුන් ගුරුවරු නෙමෙයි. ඔවුන් තමයි ඒ දරුවන්ට අකුරු කරේ. ඔවුන් තමයි අවුරුදු ගණනාවක් ඒ දරුවන් බලාගත්තේ. හැබැයි දැන් පහුගිය දවස්වල මමත් මේ පාර්ලිමේන්තුවේ කතා කරලා ආණ්ඩුවෙන් ඒක අපි කියන්න ඕන ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක් දාලා තිබුණා 2009 දී. ඒ වගේම ඊට පසුවත් මේ උතුරේ ඉන්න සේච්ඡා කොන්ත්‍රාත් සිවිල් ආරක්ෂක සේවයට සම්බන්ධලා වැඩ කරපු ගුරුවරු සියදෙනාම ගුරු සේවයට අන්තර්ගහණය කරන්න ඒක ගුරු සේවා මේ වෘත්තීය සමිතිත් එකඟයි. නමුත් තමුන්නාසලා මේක කොටස් වශයෙන් තමයි කළේ. අන්තිමට මමත් මෙතන අග්‍රාමාත්‍යවරයා හරහා ප්‍රශ්න කිරීම හරහා සේච්ඡා කොන්ත්‍රාත් කියන මට්ටමේ අය බඳවා ගන්න තීන්දුව කළා තිබෙනවා. මගේ දැනීම හැටියට ඊයේ පෙරේදායි සම්බන්ධ සම්මුඛ පරීක්ෂණත් කළා තිබෙනවා. නමුත් මේ සිවිල් ආරක්ෂක සේවයේ දෙපාර්තමේන්තුවට අයත් නමුත් ගුරුවරු වශයෙන් කටයුතු කරපු සැලකිතු පිරිසක් ඉන්නවා. මෙතන මා සංහතුව තිබෙනවා ඒ පාසල්වල සේවයේ නියුතු සිවිල් ආරක්ෂක ගුරුවරුන්ගේ සංගමයෙන් ඉදිරිපත් කරපු ලේඛනයක්, 19 දෙනෙක්ගේ ලේඛනයක්, විශේෂයෙන් වැලිඔය ප්‍රදේශයේ හිටපු අයගේ ඉන්න අයගේ. ඔවුන් එක්කෙනෙක්වත් දැන් මේ ගුරු සේවයට අන්තර්ගහණය කරගන්නේ නැහැ. තියෙන ගැටලුව තමයි ගරු කතානායකතුමනි මේ ගුරුවරුන්ගේ ඉගෙනගත්තු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සේච්ඡා ගුරුවරු වශයෙන් බැඳිලා අද ඒගොල්ලෝ නිල ප්‍රධාන ගුරුවරු බවට පත්ලා තිබෙනවා. හැබැයි ඒගොල්ලන්ට උගන්නපු ගුරුවරු මට හම්බ වුණා හැම සිවිල් ආරක්ෂක සේවයේ ගුරුවරු මහත්වරු කීප දෙනෙක්. ඒගොල්ලන්ගේ ගෝලයෝ අද ගුරුවරු වෙලා මේගොල්ලෝ තාම නිකම්ම සිවිල් ආරක්ෂක සේවයේ පුද්ගල වශයෙන් කටයුතු කරනවා. ඒ නිසා ඒ වගේ මේ ප්‍රදේශවල ඒ නිසා මම මේ ලිපිය සභාගත කරන ගමන් අපි ආණ්ඩුවේ අවධානය යොමු කරනවා මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මෙතන මහ විශාල පිරිසක් නැහැ. මේ අය සුදුසුකම් බලලා අවුරුදු ගාන බලලා මේ අය ගුරු සේවයට අන්තර්ගහණය කරගන්න. මොකද එකට ගුරු සංගම් වල ගැටලුවක් නැහැ. ඒක දෙක තමයි කරු කතානායකතුමනි උතුර අද දකුණේ සහ අනිත් ප්‍රදේශවල දේශපාලනඥයන්ගේ රැකියා දීමේ තිප්පොළක් බඩපත් කරන් තිබෙනවා.
උතුරේ සුවිශාල තිබෙන සුවිශාල රැකියා පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවා හැම දෙපාර්තමේන්තුවක හැම සංස්ථාවකම. දැන් මේ ආණ්ඩුවේ අමතුරු මොකද කරන්නේ? කරන්නේ කරු කතානායකතුමනි, ඒ පුරප්පාඩු වලට මාතරින් හරි හම්බන්තොටින් හරි කොළමින් හරි අම්පාරෙන් හරි කල්මුණෙන් හරි දානවා. කුලියාපිටියෙන් හරි දානවා. මම ඔප්පු කරලා පෙන්නවා අකිල විරාජ අමතිවරයා කුලියාපිටියේ නාරම්මලෙන් දාලා තිබුණා වවුනියාවේ පාසල් වලට මොනාද අනද්දන සේවකයෝ. මම ලිපි මේක හැන්සාට් කරා. වවුනියාවේ පාසලේ අනියම් සේවක අනියම් අනියම් නෙමෙයි අනද්දන සේවක පත් කරන කුලියාපිටියේ මොකද්ද වෙන්නේ? ගිහිල්ලා වැඩ බාරලා මාසෙන් ට්‍රාන්ස්ෆර් එක හදාගෙන යන අනවතවතාවක් කුලියාපිටියට. ඒ තත්ත්වය අධ්‍යාපන අමාත්‍යංශ පමණක් නෙමෙයි තියෙන හැම එකෙම තියෙනවා. මම අද හැන්සාට් කරනවා ජල සම්පාදන මණ්ඩලේ 2009 ඉඳලා ජල සම්පාදන මණ්ඩලයේ කරු කතානායකතුමනි යාපනය වවුනියාව මන්නාරම කියන සේවා සපයන ස්ථාන තුනක 2009 ඉඳලා 35 දෙනෙක් කටයුතු කර වැඩ කරනවා සේවක සේවිකාවන් සිංහල දෙමළ මුස්ලිම් ජාතිකත්ව තුනටම ඇති අය. ඒගොල්ලෝ තමයි යුද්ධේ කාලෙදි යුද්ධයේ අන්තිම කාලෙදි මිනිසුන්ට විශාල වශයෙන් ජල සම්පාදන කටයුතු කරලා උදව් කරපු කට්ටිය. කතානායකතුමනි මට අපේ අනිත් කතේ ගියාගේ විනාඩි 5ක් දෙන්න. එතකොට ඉවර කරන්න. ඉතින් ඒ නිසා මේ අය එක දෙකක් ඉස්සර කළා නෑ. මේගොල්ලෝ නිකන් අර මේගොල්ලෝ මෑන් පවර් ඒජන්සි එකෙන් අරන් තියෙන්නේ දවසකට රුපියල් 950 පඩියට වැඩ කරනවා. හැබැයි වෙන දේ තමයි 2009 දීත් උණු දේ තමයි දැනුත් වෙන දේ තමයි අදාළ ජල සම්පාදන විෂය භාර ඇමතිවරයා කවුරු වුණත් ඒ ඇමතිවරයා මොකද කරන්නේ? තමන්ගේ ආසනෙන් තමන්ගේ දිස්ත්‍රික්කෙන් කට්ටිය වවුනියාවට දානවා, මන්නාරමට දානවා, යාපනයට දානවා. දාලා මාස තුනක් තියලා ඒ කට්ටිය නැවත කල්මුණේට කොළඹට අරයට මෙට ගෙන්න ගන්නවා. මේ 35 දෙනා අවුරුදු දැන් 9ක් වෙනවා ගරු කතානායකතුමනි. මේ අය තාම මෑන් පවර් ඒජන්සි වල වැඩ කරනවා. එතකොට මේවා තමයි මේ එකපැත්තෙන් අසාධාරණ. මේක දෙමළ තරුණ තරුණියන් තමයි වැඩිපුර ඉන්නේ. ඒගොල්ලන්ට මේක දැනෙන්නේ ජාතිවාදී ලෙස. ඒක දැනෙන්නේ ජාතිවාදී ලෙස. ඉතින් ආණ්ඩුවක් වශයෙන් ගත්තොත් මොකද එකම සේවය කරන්නේ? ඒගොල්ලන්ට පස්සේ බඳව ගන්න කට්ටිය ස්ථිර කරනවා. 2016 බඳව ගන්න කෙනත් ස්ථිර කරනවා. 2009 ඉඳන් ඉන්න කට්ටිය සුදුසුකම් ඔක්කොම තියෙන කට්ටිය. මම උන් මුණ ගැහුණා. උන් උගත් අය, ඉගෙන ගත්ත අය, මෝඩ අය නෙමෙයි, සුසුකම් නැති අය නෙමෙයි.
එහෙම නැති අපිටත් ඔව්. නෑ එහෙම නෙමෙයි.
හොඳයි. ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කර සිටිනවා මේ මෙන්න මේ ජල සම්පාදන මණ්ඩලයේ සිටින පිරිස ඉස්සර කරන්න කියලා.
ගරු කතානායකතුමනි, ඒක පැහැදිලි කිරීමක්.
ඔව්.
බුදුවට වෙලාව දෙන්නම් අපි මේ උසස් අධ්‍යාපන මහාමාර්ග මන්ත්‍රාලයේ රැකියාවල් උතුරු නැගෙනහිර ඒ ඔක්කොම උතුරු නැගෙනහිර මන්ත්‍රීට අපි දුන්නා. ඔබතුමාගෙන් අහන්න මම දකුණින් එක ළමයෙක් දැම්මේ නැහැ. විශ්වවිද්‍යාලවල මහාමාර්ග දෙපාර්තමේන්තුවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ මන්ත්‍රීවරුන්ටමයි මම ඒ ඔක්කොම දුන්නේ.
හොඳයි ඔබතුමා උතුර නැගෙන හැටි බේරප එක ලොකු දෙයක්.
නෑ නෑ ඒක අපි
නෑ මම අගය කරන ඔබතුමා එහෙම කළ නැත්තම් හොඳයි. නමුත් මම දන්න කාරණේ මම ඊයේ මේක වට හම්බුනේ මේ තරුණ ළමයි ඒගොල්ලන්ව පහලට දාලා වෙන පුද්ගලයන්ට ඉස්සරපත් වීම ලබා දෙනවා. ඔව් ඇමතිවරු ඔබතුමා කැබිනට් මණ්ඩලේ කට්ටිය මම ඔබතුමාට මේක එවන්නම් දැන්. මම කියන්නේ ගරු කතානායකතුමනි සුදුසුකම් තියෙන රස්සාවලට දකුණෙන් නෙමෙයි කොහෙන් ගත්තත් කමන්නේ. හැබැයි ජාතිවාදී පදරමින් හරි දේශපාලන පදරමින් හරි එක කරන්න එපා. මම කියන්නේ වවුනියාය ප්‍රාදේශීය ලේකම් අනිවාර්යයෙන් උතුර කෙනෙක් වෙන්න ඕනේ කියලා. කිල්නොච්චියේ දිසාපති අනිවාර්යයෙන් උතුර කෙනෙක් වෙන්න ඕනේ. නමුත් මේ රැකියාව ලබා දීමේ මේවා සුදුසුකම් තියන අය උතුරේ ඉන්නවනම් දකුණේ ඉන්නවනම් දකුණේදී දකුණයට දෙන එක සාධාරණයි, උතුරේදී උතුරයට දෙන එක සාධාරණයි. ඒ වගේම අපි ඊටම වකීම කියන්නේ මේ උතුරේ සමහර විශේෂම වන්නි පළාතේ සමහර ඇමතිවරුන්ගේ ක්‍රියාකාරීත්ව විසින් ඉතා තද ජාතිවාදී ස්වරූපයක් රැකියාව ලබා දීමේදී පේනවා. ඒකත් අපි ආණ්ඩුවට අවධානය කරන මම මේ ජාතිකත්වයක් නම කියලා කියන කැමති නැහැ. වෙන ප්‍රශ්නෙන්න පුළුවන් නිසා වෙන විදිහට ඒක තේරුම් කරන්න පුළුවන් නිසා නැත්නම් මට මූණට කියන්න පුළුවන් ඇමතිවරු හිටියනම් සමහර ආයතන ජාතිවාදී ලෙස තමයි පුරවන්නේ. ඒවා වැරදි. ඒතර ආයතන කරන්න බෑ. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි අපි ඉල්ලා සිටින්න කැමති අධ්‍යාපන ඇමතුමාගෙන් ඔබත් උසස් අධ්‍යාපන ඇමතුමාට මේක සම්බන්ධ කළා මට ලොකු අවබෝධයක් නැහැ. ඒක තමයි වවුනියාව තිබිච්ච විද්‍යාපීඨය. වවුනියා විද්‍යාපීඨයේ දෙමළ ගුරුවරු පුහුණු කරන අංශ කොටසකුත් සිංහල ගුරුවරු පුහුණු කරන අංශකුත් දෙකක් තිබුණා කරු කතානායකතුමනි. ඒක යුද්ධය නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් යන්න දෙන නිසා වැහුවා. මම ගිය අවුරුද්දේ ගියා ඒ විද්‍යාපීඨ පීඨාධිපතිව මුණ ගැහෙන. ඒ තුමා ඊටාම පැහැදිලි සූදානමක ඉන්නවා. ඒ පහසුකම් ඔක්කොම තාම තියෙන අලුත් වැඩියා කරන්න ඕන බව ඇත්ත. ඒ විද්‍යාපීඨ ඉඩකඩ තිබෙනවා. මොකද අද ගුරු හිඟයක් තිබෙනවා උතුරු පළාතේත් ඒ වගේම උතුරු මැද පළාතේ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ඒ වවුනියා විද්‍යාපීඨයේ තිබිච්ච දැනට සිංහල ගුරුවරුන් උගන්වන්න නැත් තිබිච්ච අංශය වහලා තිබෙන්නේ ඒක ආරම්භ කරන්න කියලා. ඒක අවශ්‍ය දෙයක්. ඒක අවශ්‍ය දෙයක්. ඒ වගේම වවුනියාවේ මම දන්න තරමින් ඉල්ලීමක් තිබෙනවා වවුනියාවේ තිබෙන යාපනයේ මණ්ඩපය කියලා හඳුන්වන කොටස ඔබතුමාලාමයි මුදලක් වෙන් කරලා තියෙන එක අප්ග්‍රේඩ් කරන්න ඒක වෙනම වවුනියා හරි වන්නේ විශ්වවිද්‍යාලයේ විදියට නම් කරන්න කියලා. මොකද එමෙතුමා
වවුනියා කැම්පස් එක වෙනම විශ්වවිද්‍යාලයක් කරනවා.
හොඳයි. බොහොම ඉස්සෙල් ඒ නිසා කරු කතානාගත අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම සංහිඳියාව සහ ජාතික ප්‍රශ්නය සම්බන්ධ අමාත්‍යාංශ විවාදයේදී අපි ජනතා මිතුර වශයෙන් හැම ජාතිකත්වයකටම සමානාතිවාසිකම් පිළිගන්නත් ඕන ලැබෙන්නත් ඕන. ඒ වගේම අපි කියන්න කැමති විවිධ ජාතිවාදී පැත්තෙන් මේ ප්‍රශ්නේ ගත්තොත් අපිට මේ ප්‍රශ්නේ හඳගන්න හම්බෙන්නේ නැහැ. අපි විශේෂයෙන්ම විශ්වාස කරනවා විදායක ජනාධිපති ධුරය අහෝසි කරපු සියලුම ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදිහේ ව්‍යස්තාවක් ගෙනාවේ නැතිනම් ඒක උතුරේ ජාතිවාදීන්ට අනිවාර්යයෙන්ම මෙවලමක් බවට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා ජාතිවාදය අදින්. ඒ වගේම අපි කියනවා උතුරේ සංහිඳියාවේ සංකේතය LTT සංවිධානය බවට පත් කරගන්න හිතුවොත් අපි හිතනවා ඒකත් දෙමළ දේශපාලනඥයෝ කරගන්න ලොකු වැරද්දක් කියලා. LTT කොඩිය අරගෙන ගිහිල්ලා දෙමළ මිනි සිංහල මිනිස්යාගේවත් මුස්ලිම් මිනිස්යාගේවත් සංහිඳියාව දිනා ගන්න බෑ. ඒක TNA සංවිධානයට පුළුවන් වෙයි. ඒක උතුරේ පොදු දෙමළ ජනතාවට පුළුවන් වෙයි. නමුත් LTT කොඩිය අරගෙන අවිල්ලා කිසිම දවසක මේ රටේ සංහිඳියාව හදන්න බෑ කියන එකත් අද ඔය කේක් කපන්න යන විග්නේශරම් මහත්තයාටයි සිවාජි ලිංගම් මන්ත්‍රීතුමාටයි කියනවා ඒ දෙන්නත් උතුරට ඇත්තටම ගියේ යුද්ධෙන් පස්සේ. ඒ නිසා අපි කියන්න කැමති LTT සංවිධානය තියෙන කාලේ ඒ දෙන්නටත් එහෙයාට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා සිංහල වුණා දෙමළ වුණා ජාතිවාදයේ වැරදි ඒ ජාතිවාදයෙන් රටේ සංහිඳියාව හදන්න බෑ කියන එකත් කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.